2012 වසරේ පළවෙනි මාසේ 17 වෙනිදා අඟහරුවාද භාවනා වැඩසටහන. අපි මේ භාවනාව තුළින් බලාපොරොත්තු වන කාරණයක් හැම කෙනෙක්ගේම හිත තුළ තියෙන්න ඕන. ඉලක්කයක්, අරමුණක්, තමන් අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ධර්මයක් හිතේ තියෙන්න ඕන. අර ධර්මය හොයාගෙන ගියපු උපතිස්ස කෝලිත කියන ඒ කුමාරවරු දෙන්න ළඟ තිබුණ අරමුණක්. එතකොට ඒ අරමුණට ගැළපෙන්න ඒ දර්ශනයේ උසස්ම දර්ශනය කියලා යදා ඒ ඇත්ත දැනගෙන හිටියා. ඒ දර්ශනයේට ඒ මඟට ගැළපෙන්න අනුශාසනයක් කරන ශාස්ත්‍රවරයෙක් ඉන්නවද කියලා හොය හොයා තමයි ඒ උපතිස්ස කෝලිත දෙන්න ගියේ. එතකොට තමන් ළඟ දර්ශනයක් නැත්තම් කියන දර්ශන ඇත්තයි කියලා අපි හිතන්න පුරුදු වෙනවා. ඒකෙන් අපිට වළකින්න පුළුවන් එකම ක්‍රමය තුල තමයි අපි ළඟ දර්ශනයක් තියෙන්න ඕන සම්මුති වශයෙන් ධර්ම පිළිබඳව අවබෝධ කරගෙන මෙන්න මේ දර්ශනේ තමයි මම අවබෝධ කරගත යුත්තේ. නමුත් අවාසනාවකට අපේ බෞද්ධ සමාජයේ 99%ක්ම නිවන්සුව ලැබේවා කියලා කිව්වට කිසිම කෙනෙක්ගේ හිතේ ඇතුලේ නිර්මාණශීලී දර්ශනයක් නැහැ නිවන කියන්නේ මොකද්ද කියලා. ඔහේ පරම්පරාවෙන් ආවට නිවන්සුව ලැබේවා කියලා සාදු කියනවා. එහෙම කරගෙන යනවා. ඉතින් ඇත්තටම චාරිත්‍ර ධර්මයක් හැටියට අදහාගෙන යන ආගමකින් වැඩක් නැහැ. අපිට අවශ්‍ය කරන්නේ පරමාර්ථ වශයෙන් මේ දේ අවබෝධ කරගන්න. දැන් මේ කාරණේ කිව්වේ ඔබ තුල ඔබ බලන්න. ඔබට තියෙනවද නිවන කියලා හොයාගෙන යන සැනසෙල්ල? ඒ කියන්නේ සරල වශයෙන් ඒක පැහැදිලි කරලා දෙන්නම්කෝ. පුළුවන් තමන්ට තියෙන්න ඕන මගේ හිත මෙන්න මේ වගේ පැවතුනොත් තමයි, මෙන්න මේ තත්වයට පත් වෙලා තිබුණොත් තමයි මගේ හිතේ සැනසෙල්ලක් තියෙන්නේ කියන දර්ශනය තමන්ට එන්න ඕන. තමන්ම කල්පනා කරලා තියෙන්න ඕන මගේ හිත මෙන්න මේ මට්ටමට වෙනස් වෙන්න ඕන. මෙන්න මේ වගේ දර්ශනයක් මගේ ඥානය තුල සිත තුල පිහිටන්න ඕන කියලා තමන්ට ඇති වෙන්න ඕන දර්ශනයක්. එහෙම දර්ශනයක් නැත්තම් අපි හැමදාම එකම තැන. දැන් අරමුණක් නැතුව පාරට බහිනවා. බනහන් වෙනවා කියන්නේත් ඒ වගේ පාට බහිනවා වගේ දෙයක්නේ. ඈ අවිල්ලා අපි භාවනාව කියන මාර්ගයේ ඉන්නවා. භාවනාව කියන මාර්ගයට බැස්සට වැඩන්නේ මේ මාර්ගයේ දිගේ කොහෙද තමයි යන්නේ කියන එක තමයි තර්ශයක් තියෙන්නේ. දැන් ඔයත්තන්ට නිකම්ම පාට බැස්සේ නැහැ. අරමුණක් ඇතුව පාට බැස්සා අපි මේ අතුරු විරිය සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයට අපි යනවා. භාවනා වැඩසටහන කියලා අරමුණකින් ආ. ඉතාම වේගේ පුළුවන් තරම් වේගෙන් ඉක්මනින් ඉක්මනින් ඒ වාහන වලින් රේ වලින් තමන් මෙතෙන්ට පැමිණියා. දැන් එතකොට අරමුණක් නැතුව භාවනාවකට යොමු වුණු තරමුණක් නැතුව ගමනක් යන පුජ්‍යලයක් වගේ පාරට බහලා බලන් ඉන්නවා. එන බස් එක නැගලා යනවා කොහේ එහෙම හරියනවා. තමන්ට තියෙන්න ඕන සම්මුති දර්ශනයක්, සම්මුති හැඟීමක් තියෙන්න ඕන මම මෙන්න මෙහාටයි යන්න ඕන කියලා. දැන් ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි ඒක මුලින්ම විසඳ ගන්න ඕන අතන හරිද මෙතන හරිද කියන ගැටලුව. මේ ප්‍රශ්නයක් තියෙනවනේ. අතන හරිද මෙතන හරිද? ඈ හුස්ම ගැනීමේ භාවනාව හරිද, පිම්වීමේ හැකිලීමේ භාවනාව හරිද, කසීන භාවනාව හරිද, පිළිකුල් භාවනාව හරිද, නිවන් දකින මේ ක්‍රමයට හරිද, අර ක්‍රමයට හරිද කියලා මහා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න ටික විසඳගන්න නැතුව කොහොමද නිවන් දකින්නේ? තමන්ට යම්කිසි ආකාරයේ දල දර්ශනයක් ඕනම දෙයක් ගැන පරේෂණය කළාම සම්මුති වශයෙන් හොයාගන්න පුළුවන්. දැන් අපිට වුණත් ඒක හරි අමාරු වුණා තේරුම් ගන්න. නමුත් මොනවා කිව්වත් අපිට කියන දෙන්නේ අපි ගිහිල්ලා නැති ගමනක්. නිවන් පුරයට ගිහිල්ලා නැහැ. සංසාරෙවත් ගිහිල්ලා නැහැ. ඒකනේ. මෙතන තියෙන ප්‍රශ්නේ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන්නේ ඒකයි. පෙර අහපු නැති ධර්මයක්. පෙර අහපු නැති ධර්මයක්. සංසාරෙවත් අහලා නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙක්ගෙන් බණ අහලා ඒ නිවන ගැන ඇහිලා නැහැ. බුදුහාමුදුරුවෝ නිවන ගැන කිව්වට වැඩක් නැහැ. අපිට නිවන ගැන ඇහෙන්නත් අපි ළඟ තියෙන්න ඕන ලොකු පාරමිතා බලයක්. ප්‍රඥා පාරමිතාව කියලා කියන්නේ ප්‍රඥාව වඩන වැඩපිළිවෙල. වීරිය පාරමිතාව කියලා කියන්නේ වීරිය වඩන වැඩපිළිවෙල. ඒ සුළු වීරියකින් වීරිය කියලා සුළු වීරියකින් මොකක්වත්ම කරන්න බෑ. සුළු වීරියකින් කරන්න පුළුවන් මිනිස්සුෙකුට ජීවත් වෙන එක විතරයි. ඒ ජීවිතයෙන් තා විශේෂ වැඩ කටයුත්තක් සම්පූර්ණ කරගන්න නම් අධි වීරයක් යොදන්න ඕන. අධික වීරයක් යොදන්න ඕන. අධික කැපවීමක් කරන්න ඕන. ඒ අරමුණේ ඒ අදිෂ්ඨානේ දිගටම ඉන්නවා කියලා කියන්නේ ලොකු දෙයක්. ලොකු අපහසු කාර්යයක් ඒක. එහෙමනම් පින්නතුන්ගේ අන්නේ පදනම මූලික පදනම හරිගස්ස ගන්න නිවැරදි කරගන්න මම මෙන්න මේ தത്വයට පත් වෙන්න ඕන කියලා. හොඳයි තමන්ගේ වචන වලින්ම දැන් මම ප්‍රශ්න කරලා මේක පටන් ගන්නම්. හැමෝටම තියෙනවද මම මෙන්න මේ වගේ தത്വයකට මගේ මනසපත් වුණොත් මට සෑහීමටපත් වෙන්න පුළුවන්. මම බොහොම නිවිහැනහිල්ල ජීවත් වෙන කෙනෙක්. මගේ ප්‍රමාණයට මම සැනසෙල්ලේ ජීවත් වෙන කෙනෙක්. මෙන්න මේ වගේ මනස තිබුණොත් මට මෙලවත් සසරත් ජයග්‍රහණයක් ලැබෙන මාවතට පිවිසෙනවා කියන අදහසක් හැමෝටම තියෙනවද කියලා බලන්න අපි අහලත් බලන්න කැමති. තමන්ගේ විවෘත අදහස් ප්‍රකාශ කරන්න හදන් නැතුව කෙලින්ම හිතට හිතන දේ කියන්න ඕනේ. තමන්ට දැනෙන දේ තමන්ගේ අදහස හදන්න ඕනේ. හරි වුණත් වැරදි වුණත් කමක් නැහැ. මට තේරෙන දේ මට හැඟෙන දේ මම කෙලින්ම විවෘතව ප්‍රකාශ කරනවා කියන අදහසින් කියන්න ඕන. කරුණු නොසඳවා කියන්න ඕන. කිව්වහම ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. බලමු තමන්ට තියෙනවද තමන්ගේ මනසපත් විය යුතු ස්ථානයක් ස්ථාවරයක් තියෙනවද කියලා අපි අහලා බලමු. හොඳයි කියන්න බලන්න. ඒකත් බලන්න ඕන. තමන් තේරුම් අරගෙන දෙන්නේ තමන්ගේ සක්කාය දිට්ඨිය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා තේරුම් අරගෙන දෙන්නේ. එහෙමනම් අන්නේ තේරුම් ගත්ත සක්කාය දිට්ඨියේ දුරවීම නැතිවීම තනසිල්ලක් කියලා හිතන එක හරි. ඊළඟ අට මෑනිය බාහිර අරමුණු වලින් මේ සම්භාදක වලින් ඈත් වුණාම මේ සැනසille ලැබෙයි කියලා හිතනවා. ඊළඟ පෑනියෝ ඒ ධර්මයෙන් කියන දේ මේ අවබෝධ කරගත්තොත් Tamanට සැනසillක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. කියන්න බලන්න අනිත් පින්නතුනුත් කියන්න බලන්න කියන්නත. මමත් තේරු කරගත්තා පුළුවන් කියලා හිතන අනිත් අයටත් ඒ වගේ අදහස් තමයි තියෙන්නේ අඩුවේ තියෙන්නේ. එහෙමනම් අපි කල්පනා කරමු තමන්ට තියෙන්න ඕන අදහසක්. දැන් මම මීට කලින් පැහැදිලි කරලා තියෙනවා මට ආපු අදහස ඔය එක ධර්මකාමි වචන වලින් එහෙමේ නෙමෙයි. මට තරුණ කාලේදී මගේ වයස එතකොට අවුරුදු 16 දැනුත් ඉතින් තරුණ කාලේ තමයි වයසට ගිහිල්ලා නෑ. අවුරුදු 16දී හිතෙනවා කොහොමද හිතෙන්නේ ඔය වගේ නේ ඔය වචන මුකුත් නෑ. මම ඒ කාලේදී ඔය රේණුකානි චන්දවිමල නායක හාමුදුරන්ගේ පොත්පත් කියන උන්වහන්සේ 97දී අපවත් වෙනවනේ. එතකොට අන්නේ ඒ සමයේදී වගේ අපි පොත්පත් කියවනවා. ඒ කියවද්දී ඉතින් මට හිතෙනවා මොකන්ද? નિરાයාසයේ ජීවත් වෙන්නේ නැත්තම් කොච්චර එකක්ද කියලා. ඔය කියපු එක වචනයක්වත් එතන නැහැ. ඈ බලපොතෙත් කොහක් නැහැ නේම දේවල්. මට හිතන નિરાයාසී ජීවත් වෙන්නේ නැත්තම් નિરાයාසී ජීවත් වෙනවා කියන්නේ කාලා බිල ගෙදරට වෙලා ඉන්න එක නෙවෙයි. කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙන එක නෙවෙයි. નિરાයාසී කියන්නේ එහෙනම් ඉතින් ඕනලා ලංකාවේ ඉන්න 75%ක්ම નિરાයාසී ජීවත් වෙනවා. નિરાයාසී ජීවත් වෙන අය වෙනවා. එහෙමනම් નિરાයාසී ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මානසික નિરાයාසී. හොඳට බලන්න කොච්චර බාහිර නිදහසක් තිබ්බට මනසින් හිර වෙලා ඉන්නේ. මනසින් දරාගෙන අරගෙන යන්නේ નિરાයාසයෙන්. ඒක තමයි නිදහස කියලා කියන්නේ. ඒකට තමයි විමුක්තිය කියලා කියන්නේ. නිදහස කියන එක. එතකොට දැන් බලන්න විමුක්තිය කියන වචනයත් එක්ක යොදන්නෙම අසුභාර්ථයක්. සුභාර්ථයක් යොදන්නේ කොයි බබා? තණ්හා විමුක්ති. තණ්හා නැති කිරීම. ඊට පස්සේ භව විමුක්ති. භව කියන්නේ අසුභාර්ථය. භව විමුක්ති. චේතෝ විමුක්ති. චේතනා කර්ම නැති කිරීම. හැබැයි ලංකාවේ එකම එකක් තියෙනවා සුභාර්ථයක් යොදලා තියෙන විමුක්ති කියන වචනයට. ඒ තමයි ජනතා විමුක්ති. ඒ කියන්නේ ඒකේ නියම අර්ථය තමයි ජනතාව නැති කිරීම. සොල්ලු කරන්නෙත් ඒක, කෙරෙන්නෙත් ඒක, කරලා තින්නෙත් ඒක. ඒක කාටවත් දොසක් කියන්නේ මම වචනේ අර්ථය කිව්වේ. අසුභාර්ථයක් යොදවන්න ඕන වචනයක් එක්ක සුභාර්ථයක් යොදලා. ඉතින් අඳුම ධර්ම රටේ තියෙන ගංගා පාරවල් රටේ වට ප්‍රමාණය සංවර්ධනය ඒවා මොකුත් ගැන නොදන්න උනාට කවන්නේ. දේශපාලනය කරන්න ඕනේ ඉස්සෙල්ලා නම දැනගෙන ඉන්න. දේශපාලන පක්ෂේ නම දැනගෙන ඉන්න. එච්චරවත් දැනගෙන ඉන්න. එතකොට ඇයි අපි මෙච්චර එහෙම මද ඥානයකින් යුක්ත පිරිසක් බවට පත් වෙන්නේ ඇයි අපි? අපේ ලංකාවේ අයගේ මතක ශක්තිය 125ක් වගේ තියෙනවා. 25ක් 30ක් 45ක් වගේ යන්නේ උඩරිම. නමුත් විදේශිකයෙක් ගත්තොත් ඇමරිකන් ජාතිකයෙක් වගේ ගත්තොත් ඒගොල්ලන් සියන 85ක් 90ක් 95ක් දක්වාම. අන්ත මතක ශක්තිය. ඒ මතක ශක්තිය නැත්තම් ওই විද්‍යාත්මක සොයා ගැනීම දිනු වීම කරන්න බෑ. ඇයි හේතුව? මම නම් හිතන විදිහට ওই පොඩි කාලෙම අල්ලල ගහන එන්නත් දෙක තුනක තියෙන මොළේ වැඩේ නතර කරගෙන ඉන්නතක් මම එහෙම විශ්වාස කරනවා. ඒ වගේම තරුණ පරපුරවල් ඉලක්ක කරගෙන එක පාට ගහගෙන යන මොකක් හරි එන්නතක් රොබෙල්ලා, ගුළුබෙල්ලා, ගොම්බෙල්ලා කියලා ගහනවා. ඕවයි තිබුණොත් එහෙම කොහොමද වැඩේ? මොළේ නරක් වෙන එන්නතක් මුළු සමාජෙම මොඩි වෙනවා. එතකොට ජාත්‍යන්තර සංවිධානවලට පුළුවන් හෙට මේ සමාජයේ ඉන්නේ මොඩියුද නැද්ද කියන එක තීරණය කරන්න. ඉතින් බොහොම පරිස්සම් ඉන්න ඊට පස්සේ ඔය වෙනිවල් ගැට ටිකක් එහෙම බීලා ඔය සරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මිහිඳු මහරහතන් වහන්සේලා, මිලිඳු මහරහතන් වහන්සේලා මේ ආදී කොට ඇති රහතන් වහන්සේලා බිහිුනේ ඔය එකක්වත් එන්නත් ගහලා මේ ඥාන අරගෙන නෙමෙයි. ඒ නිසා හරි භයානක තත්ත්වයක් තියෙනවා. ඉතින් කොහොම වෙතත් ඔය ඇත්තන්ට ලොකු උනන්දුවක් ඕනකමක් තියෙනවනම් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා හිත දිහා බලලා මේස පුටු ඇඳ පුටු වලට තියෙන ආසාව අයින් කරන්න. ඈ ඒකවල දොරවල් වල තියෙන පුංචි පුංචි වලලු මාල කරකන ඉත්තන් ඇඳ පුටු මේස ඉඩම් කඩම් වලට තියෙන ආසාවල් තියෙනවා නම් ඒව දිහා හොඳට බලලා ඉවර වෙලා මම මෙතන ඇලිලා මේ හිත තියාගෙන ඉන්නේ මොකටද? මේවා ඒ තියෙන තැන්වල තමයි තියෙන්නේ. මම මේ හිතෙන් අල්ලගත්තට මට මේක සදාකාලික පවතින්නේ නැහැ කියලා විදර්ශනා කරලා හිත ඒවා මට වැඩක් නැහැ කියලා හිත ගලව ගන්න. හිත ගලව ගන්න. ඒවා ඇති හොඳක් නැහැ, ලස්සනක් නැහැ. දාර රූපනන්ද කන්නාඩියෙන් බැලුවාම රූපේ ලස්සනයි. ඉතින් රූපේ ගැන ආඩම්බර වුණා. සමහර අය තමගේ බැංකුවේ තියෙන ගාන දැක්කහම ඒකටත් ආඩම්බරයි. ඒ නිසා ඒකටත් ඇලුනා. ඊට පස්සේ සමහර වෙලාවට අනිත් අයට සාපේක්ෂව තමන්ගේ දේපල වස්තුව යාන වාහන දිහා බැලුවහම ආඩම්බරයි. ලස්සන වතාවක් වුව මහත්තයෙක්, එයා සර්විස් සෙන්ටර් එකකට ගියාලු. එයාගේ ජිප් එක පැත්තකින් දාලා අනිත් පැත්තෙන් නතර කරලා තිබ්බලු මිත්සුබිසි පරණ ජිප් එක. ඉතින් මෙයා ආඩම්බර වුණාලු, එයාගේ ජිප් එක වගේද මගේ ජිප් එක ඇච්චර අදිනවනේ කියලා ආඩම්බර වුණාලු. ඒ ඩිංගකින් පොඩ්ඩකින් ගෙනල්ලා ඉවරලා අනිත් පැත්තේ සර්විස් කරන එකට ගැවුලු. ඒ මහත්තයාගේ ජිප් එකට වඩා වටින එකක්. එයාට එතනකොට හිතනවලු, ෂා මට වඩා හොඳ එකක් ඈ, මට වඩා යා පිංගල් ඇති වගේ එකක් ලබන්න කියලා එයාට හිතෙනවලු. හරිද? එයාට හිතෙනවලු. දැන් බලන්න අර පුංචි දේ නිසා එයා අදිමානයක් ඇති කරගත්තා. ආයෙත් වඩා මම ලොකු ජිප් එකක් ගන්න තියනවා කියලා ඊට වඩා ලොකු ජිප් එකක් එහා පැත්තෙන් අතර ගලාම එයාට හිතෙනවලු, ෂා මට වඩා හොඳ එකක් එයාට තියෙන කියලා එයාට හීනමානයක් ඇති වෙනවා. මමත් මේ වගේ එකක් ගන්න ඕන. එයා කියනවා මේ සර්විස් සෙන්ටර් එකේදී මගේ හිත ඇති වෙච්ච දේ මම දැක්කා කිව්වා. අපි වුණත් එහෙම අපේ හිතවල ඇති වෙන දේවල් අපි දකින්න ඕන. තේරුම් ගන්න ඕන මෙන්න හිතේ ස්වභාවය කියලා. ඉතින් ඇත්තන්ට තෝ ඇත්තන්ගේ හිතේ ස්වභාවය කාට වුණත් හිතේ ස්වභාවය පේන එක හොඳයි. එක එක පියවර. ඊළඟට පේන එක නිවැරදි කරගන්න පුළුවන් නම් ඒක තවත් පියවර. හිතට එන්නෙම නැති මට්ටමට ඇති කරගන්න පුළුවන් නම් ඒ දර්ශනේ තවත් ඉහළයි. එතකොට තමන් ගොඩාක් දෙනෙකුට තියෙන්නේ තමන්ගේ හිත තමන්ට අවබෝධ කරගන්න බැරි වීම. හිත හදන්න නම් හිත තේරුම් ගන්න ඕන. දැන් ඔරලෝසුවක් හදන මිනිස්සේ දැකලා ඇති ඇහෙන් ඇහි කෝණෙන් ඔරලෝසුව බලලා හදන්න බැරි නිසා ඇහි ගහ ගන්නවා තව පුංචි කාචයක්. දැකලා තියෙනවද? ඒ කාචෙන් විශාල කරලා පෙන්නන අර පුංචි වීල් දත්ත ඒ චූටි ඇන පෙන්නනවා. ඒවයි ඒකෙන් තමයි ඒකෙන් බලලා තමයි අර ඔරලෝසුව හදන්නේ. ඒ වගේ ඔය ඇත්තන්ට සාමාන්‍ය විදියට හිත දිහා බලන්න නෙමෙයි, විශේෂ කාචයකින්, විශේෂ අධිචිත්තයකින්, අධිඥානයකින්, වැඩි කැපවීමකින් බලන්න ඕන මේ ඔරලෝසුවේ වීල් වලට වඩා ගොඩක් පොඩි මේ හිතේ සිද්ධාන්ත. ඊට වඩා සංකීර්ණයි. ඔරලෝසුවක් හදාගන්න එක ඒක වැඩක් නෙමෙයි. ඈ ඒක අදි සංකීර්ණ දෙයක් නිසා තමයි එයාගේ සාමාන්‍ය හැටවල අලුත් හැක්කයක් එයා හයි කරගෙන ඒක දිහා බලනවා. ඉතින් අපිත් මෙතෙන්දී අධිඥානයක් අධිචිත්තයක් යොදන්න ඕන කියලා නිතරම මතක් කරන්නේ ඒකයි. සාමාන්‍ය ඔය කණෙන් අහන්න පුළුවන් කවි සින්දු ඒ දෙක අහනකොට ඒ දෙකේදී ලැබෙනවා සොඳුරු වින්දනයක් සහ ආස්වාදය, දුක්ඛාස්වාදය, සුඛාස්වාදයක් ඔය කණින් එනවා. ඔය දුක සැප පිළිබඳව අහන්න, එහෙම නැත්නම් හොඳ නරක දෙක අහන්න තියෙන කන නෙමෙයි මෙතෙන් අවශ්‍ය කරන්නේ. ඊට එහා ගියපු දෙයක් පිළිබඳව අහන්න පුළුවන් කනක් ඔයත් ළඟ තියෙන්න ඕන. වර විශේෂ තුන්වෙනි කනක් ඕන. මේ තියෙන කන් දෙක මැදි තුන්වෙනි කනක් ඕන. අන්නේ එවිට තමයි අපිට අර ශ්‍රී සද්ධර්මයේ කියන එක ඇහෙන්නේ. ඒ කනට තමයි ශ්‍රී සද්ධර්මයේ කියන එක ඇහෙන්නේ. නැත්තම් ওই කනට ඇහෙන්නේ තාල රාග විතරයි. සංගීතයේ තියෙන්නේ තාල ඇහෙනවා. ශ්‍රී සද්ධර්මය ඇහෙන්නේ නැහැ ওই කනට. ඇයි? ඒ ඒ තාලවලට රාගවලට තමයි මේ කන පුරුදු කරලා තියෙන්නේ. දැන් තාලේ ඉන්නේ. දැන් මෙහෙ එන්න කියන එක තා පොඩ්ඩක් සැර කළා කිව්වහම තාලේ වෙනස් කළා. මම සැරෙන් කතා කරේ කියනවා. ආය මෙන්න කියලා කතා කරා. මට කරුණාවෙන් කතා කළේ. ඒ තාලේ. තාලේට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ තාලවලට අහුම්කම් දෙන කල නෙමෙයි අපිට ඕන කරන්නේ. අපිට වෙලා තියෙන්නේ ලොකු දෙයක් නෙමෙයි පින්නතුනේ. අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකේ දුකක් හා සැපක් තියෙනවායි කියලා. දුකක් හා සැපක් තියෙනවායි කියලා හිතාගෙන ඉන්නවා. උසස් තැනක් කියලා පහත් තැනක් කියලා ලෝකේ තැනක් තියෙනවායි කියලා හිතාගෙන ඉන්නවා. ලස්සන දෙයක් තියෙනවායි අවලස්සන දෙයක් තියෙනවායි කියලා තැනක් හිතාගෙන. මේ එකම ගහේ මල් දෙකක්. එක මලක් ඊයේ පිපිලා අද ඒ පර වෙලා එහුම නටුවේ තියෙනවා. තව මලක් අද පිපිලා ඒක ලස්සනට පිපිලා දින. මේ එකම ගහේ මේ එකම කිනිත්ති කිනිත්ති දෙකක් හැදිලා එක මලක් කලින් පිපිලා ඒක පර වෙලා එහුම තියෙනවා කළු පාටට වෙලා. තව එකක් හොඳට අද උදෑසන පිපිලා ලස්සනට පවලනවා. දැන් අපි මොකද්ද කියන්නේ? මේ මල ලස්සන නෑ කැතයි. මේ මල ලස්සනයි. දැන් දෙකක් තියෙනවා කියලා හිතනවා. ඇත්තම දෙකක් නැහනේ. දැන් මේක ඊයේ ලස්සන තිබ්බ අද පර වෙලා මෙහෙම තිබ්බට අද මේ මල ලස්සන තිබ්බට හෙට මේ මල පර වෙලා වෙනමනක් ලස්සන වෙනවා. එතකොට මොකද්ද මේ හොඳයි නරකයි කියලා කියන්නේ? මිනිස්යාගේ විසින් සිදු කරනු ලබන සංකල්පන. නන්දි රාගය අන්දිරාගේ ඇති කරගන්න සංකල්පනාත්මක ඇලීමක් තමයි ඔය ලස්සනව ලස්සන දෙක කියලා කියන්නේ. ඉහළ පහළ තත්ත්වවල් කියලා කියන්නේ තමා විසින්ම නම් කරන තැන්. එතකොට තමන්ගේ විඥාන උපාදානය කියන්නේ ඕක තමයි. තමන්ගේ සංඥා පද්ධතිය සත්‍යය. මගේ මේ තියෙන සිතුවිලි පද්ධතිය සංඥා පද්ධතිය සත්‍යයක් කියලා උපාදානය කරලා. නමුත් විඥාන මරීච සංඥා මරීචිකා මේ සංඥාවල් ටික මිරිඟුවක් සත්‍යයක් නෙමෙයි. මිරිඟුව කියලා උපමා කරන එකේ ලොකු ගැඹුරක් තියෙනවනේ. තියෙනවා වගේ පෙන්වනවා නමුත් නෑ. මොකද මමම රැවටිලා තියෙනවා දවසක් මිරිඟුවකට වතුර බලන්නේ. මම වාහනේ නතර කරලා තිබ්බ මාර්ගම් ප්‍රදේශේ තැනක. මේ ඉතින් මම කිව්ව මේ අර බලන්න අර මේ ටැබ් ලයින් එකක්ද කොහෙද පුපුරලාද කොහෙද අර බලන්න මහත්තයා අර වතුර විශාල වශයෙන් අහගෙන යනවා කියලා කිව්වා. අර එතෙන්ද කියලා බැලුවා මුකුත් නෑ ටැබ් ලයින් නෑ මුකුත් නෑ අර පාරේ අධික රස්නේට මේ මිරිඟුව එතෙන්දී අර විශේෂ විදියට අර ආරක් වගේ තිබිච්ච නිසා අර දෙපැත්තේම මිරිඟු එකතු වෙලා මේ ඒ ආර දිගේ ගලාගෙන යනවා වගේ පෙවුනේ. රැවටෙනවා. ඔව් ඒ ස්වභාවයක් තියෙනවා. ඒ වගේ තමයි හිතේ මිරිඟුවට රැවටිලා. දැන් මිරිඟුව පස්සේ හිත පස්සේ සිතුවිලි පස්සේ දුවන මිනිස්සේ මිරිඟුවට රැවටුණු මොහොතක් හිත පස්සේ මේ දුවාගෙන යන මේ සමාජයේ එක එක තරාතිරම් එක එක තත්ත්වවල් දිනුනොයි කියලා දිවුවට කවදාවත් වතුර හම්බෙන්නේ නැහැ. ලෝකේ ඉන්න ලොකුම පෝසතාවත් සැනසීමටපත් වෙලා තෘප්තියටපත් වෙලා මැරෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් ඔබ ගන්න දේ මොකද්ද? ඔබ තේරුම් කරගන්න මේ මගේ මනස දිහා බලන්න. මේ මගේ මනස පසුපස මම මේ දුවගෙන යන ගමන මම නතර කරන්න ඕන. ඒකෙන් කියන්නේ තමන්ට කොයිබකවත් බාහිර දේවල් නතර කරන්න කියන එක නෙමෙයි. බාහිර නතර දේවල් නතර වුණත් එකයි නැතත් එකයි තමන්ගේ හිතේ වයින් ගලව ගන්න පුළුවන් නම් බුදුහාමුදුරුව පෙන්වුවේ ඒකයි. බුදුහාමුදුරුව ඉතාම පැහැදිලිව ආනන්දහාමුදුර අහුව මේක ගෘහි ජීවිතේ කාමභෝගී පුතඥයන්ටත් අවබෝධ කරගන්න පුළුවන්. ඔව් පුළුවන්. ඔව් පුළුවන්. තාම පැහැදිලිව පුළුවන්. එතකොට ඇත්තන්ගේ කැපවීම තමයි එතෙන්ට උමනා කරන්නේ. අර මායාකාරී සීමාවෙන් මායාකාරී බුද්ධියෙන් ඥානයෙන් තමයි ලෝකෝත්තර බුද්ධිය කරලා ලෝකෝත්තර ඥානයකට පිවිස වැඩ ඉන්න ආස්ථාවට තමන්ම වෙනස් වෙන්න ඕන. ඒක වෙනස් කරගන්නේ තමන්ගේ මනස. අපි දන්නෝ අපේ හිත අපේ නුවණට වෙනස් කරන්න පුළුවන් කියලා. අපේ මනස අපේ බුද්ධියට වෙනස් කරන්න පුළුවන්, හදන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. ඒ ශක්තිය තියෙන්නේ විශේෂයෙන් මනුස්සයට. විශේෂ බුද්ධියක් නැත්නම් ඒ බුද්ධියක් නැති අය මෝහණය කරන්න පුළුවන්. ඔය ආගම් මෙහෙම පටලවන්නේ, දේශපාලන ඇවිල්ලා පටලවන්නේ අර බුද්ධිහීන මිනිස්සුන්ට. දැන් අපිව පටලවන්න බෑ කාටවත්. බුද්ධිහීන මිනිස්සයට ටිකක් කෑ ගහලා අමුතු විදියක සොරේකින් පොඩි මෝහනයක් කරන්න විතරයි තියෙන්නේ මේ පැයකමාරක් දෙක. ඒ පිට යා ඊට පස්සේ ඕ නිත්‍ය සමාජිකයා එනවා. සාමාන්‍ය සරල බුද්ධියක් තියෙන මිනිස්සු ඉන්නේ. ඒගොල්ලන්ට ඒක අමුතු තාක්ෂණික ක්‍රම ටිකක් තියෙනවා. ඉතින් ඒව ඉගෙන ගන්න ඔය වැඩේ කරන්න සූදානම් වෙන අය ආගමික අයත් ඉගෙන ගන්නවා, දේශපාලන අයත් ඉගෙන ගන්නවා. ඇවිල්ලා අර කෙලින්ම එදා තියෙන දැවිමින් තියෙන ප්‍රශ්නේ ඉස්සරහට අරගෙන පොඩි දේශනයක් කරපු ගමන් මිනිය දැලේ අහු වෙනවා. දැන් ලෙඩක් තියෙන මිනිස්සුෙකුට ඔක සනීප කරලා දෙන්න පුළුවන් කියපුවම අනේ සනීප කරන්නේ කොහොමද සනීප වෙන්නේ? ඒව වැඩක් නැහැ. දෙයිය වැඩේ කරනවා. එන්න යන්න. හරක බැඳ ගන්න කරත්තේ. ඉතින් ඒවෙනි හරක් ඔච්චර ඉන්නවද? විද්‍යාත්මක මොලයක් තියෙන හරි හරි කොහොමද කරෙන්නේ? කොහොමද කරෙන්නේ? අර ඕකට ලස්සන බෝසත් කතාවක් කියලා තියෙනවා. කාන්තාරේ යනකොට එක පිරිසක්, දේවදත්තක පිරිසයි බුදුහාමුදුරන්ගේ පිරිසයි. දේවදත්තක පිරිස ඉස්සෙල්ලා ගියා. ගියාම මේ ඉස්සෙල්ලා හිටියා මිනි කන මිනිස්සෙක්. එයා මිනිස්සු මැරුණාම දුබල කරලා බඩු ටික අරගෙන මේ යනවා. කිව්වා ඉස්සරහා මහවැහි වහිනවා. යා ලස්සන සේම භූමියක් තියෙනවා. මේ මොකටද ඔච්චර මේ කෑම මේ වතුර අරන් යන්නේ? ඕවා මේ හරලා යන්න. සුවහම මුකුත් නැහැ, මුකුත් දැක්මක් නැහැ. ඔක්කොම හැලුවා, ගෑව බිව ඒව ටිකක් දීලා ගියා යන්න. ඈත කාන්තාරේ මිනිස්සු උසගෙන මලා. බෝසතාණන් වහන්සේට කිව්වාම බෝසතාණන් වහන්සේ ඈත වහි වහිනවා නම් සීතල හුලං හමාගෙන එනවා. ඒක නැහැ. ඈත වහි වහිනවා නම් ඝන අන්ධකාරයක් ඈතින් පේනවා. ඒ වගේම විදුලි කොටන මේ ඉරිහෙම ඈතින් පේනවා. ඒවත් නැහැ. ඊට පස්සේ කො ඕන රැවටෙන්න එපා. කිසිම නිමිත්තක් ඈතින් පේන්නේ නැහැ. ඕන රැවටෙන්න එපා. ඔන්න ඔය ඥානේ තියෙනවා නම්, ඔය ඥානේ තියෙනවා නම් පොඩ්ඩක් අපි ඔය රැවටෙන එකෙන් අපි නිදහස් වෙනවා. ඒ නිසා දැන් පින්නතුන්ට අපි මේ මග කියන කොටත් පින්නතුන්ට පේන්න ඕන ඈතින් ඡායා මාත්‍රයක් මේ මේ දේශනාව තුළ, මේ කියමන තුළ තියෙනවද? සියල්ලගෙම නිදහස් වෙන ප්‍රතිපදාවක්, ප්‍රතිපත්තිය. හැබැයි ඔබට ඕන හිතේ සමාධියක් ඇති කරගන්න නම් මේකදී සමාධි ලැබෙන්නේ නැහැ. ඒක මම කියනවා. සමාධි කියන ඒවා, ඒව ලබන්න පුළුවන් ගීතයකින් ලබන්න පුළුවන්, අරමුණක් තුල ඒකාග්‍ර වීමෙන් වෙන්න පුළුවන්. හොඳ අරමුණක් තුල ඒකාග්‍ර වුණොත් හොඳ සමාධියක් ලැබෙනවාමයි. දැන් අපි ටික වෙලාවක් හොඳ ප්‍රියජනක පුජ්‍යලයක් ගැන මතක් කරගෙන කරගෙන හිටියොත් එහෙම අපේ හිතේ හරි ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. හරිද? අප්‍රසන්න පුජ්‍යලයක් ගැන අපිට දිගින් දිගට හිතන්න ලැබුණොත් අපේ හිතේ හරි අප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒකනේ සමාධිය කියන්නේ, ඒකේ ස්වභාවය. එතකොට උපේක්ෂා සහගත දෙයක් එක්ක ගැටි ගැටි නිතරම සම්බන්ධ වෙවි, ඒකත් එක්කම ඒක ප්‍රගුණ කරගත්තොත් ඒක වශී කරගෙන වගේ ඒක මේ ධ්‍යාන වශී කරගන්නවා කියලානේ කියන්නේ. වශී කරගෙන ඒ වගේ සිටියොත් එහෙම ඒ ආශ්‍රිතව ලැබෙන වින්දනාත්මක ගුණය තමයි හිතේ තියෙන සෞම්‍යත්වයේ ආරක්ෂා වෙනවා. හැබැයි ඉතින් අපි ඒක ආයාසයෙන් පවත්වා ගන්න ඕන එකක් වෙනවා. ආයාසය නැති වෙච්ච ගමන් ආයි වෙනස් වෙනවා. ඒ නිසා හොඳ අරමුණක් පෙන්නලා තාවකාලිකව අපි අර මේ ඔටුවා වගේ පාලනය කරගන්නවද, ඔටුවාගේ මොනවද ඇස් දෙකට දානවනේ, එකක් මේ දාලා අර යන යාට මුකුත් පේන්නේ, ඔය හරවන දිහාව කියනවා යන්න. අර ගිජු ලිහිණියත් ඉන්නෝ, එයා ලිහිණියත් අර යනකොට කාන්තාරේ එයාගේ ඇස් දෙකට මේ එකක් ආවරණයක් දාලා අරගෙන යනවා. ඔයා එහොම පාඩුවේ ඉන්නෝ. ඒ වගේ අපි තාවකාලිකව අපේ මනසට අරමුණක් පෙන්නලා මෙයාව හීල කළා රවට්ටලා තියනවාද? එහෙම නැත්නම් මේ මනස කියන කාරණේ ඉදිරියට අරගෙන පරීක්ෂා කරලා බලලා තේරුම් අරගෙන මේ මනසින් නිදහස් වෙනවද? එහෙම නැත්නම් මේක සම්පූර්ණ විස්කම්මන ප්‍රහාණයක් බවට, සමුච්ඡේද ප්‍රහාණයක් බවට පත් කරගන්නවද? සම්පූර්ණ මේ නැති කරලා දානවද? තදංග ප්‍රහාණයනේ දැනට තියෙන්නේ. ඔය ඇත්තන්ගේ ද්වේෂය දැන් තදංග ප්‍රහාණය. ඔකේ ඇතුලේ තියෙන නොයෙකුත් දේවල් තියෙනවා. අපි අවුස්සන්න කැමති නෑ. හැබැයි තමන් අවුස්ස ගන්නවා නම් හොඳයි. අපි අවුස්සන්න කැමති නෑ. ඇතුලගේ තරහ තියෙනවා. එක එක දේවල් වලට තණ්හාව මේව ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒව අවුස්සන්න යන්නේ. අවුස්සුවාම කියනවන්න මගේ මනසේ වැරදි තැනක් ඇවිස්සුවා. ඔය මට යක අවුස්සුව කියන්නේ. ඒ යක්කු එක එක තැන්වල ඉන්නෝ. ඉතින් අපි අවුස්සන්නේ නැහැ. යක්කු දැන් බුදි. යක ඇවිස්සෙනු ගෙදර ගියා. ඉතින් ඒ නිසා ඒව ඕගැත්තු තෝරගන්න. සමහරලාට මේ වෙලාවේ අපි අවුස්සලා දුන්නා නම් ඕගලන්ට ඊතේ දිහා බලා ගන්න පුළුවන්. එතකොට ඇයි තමන් තුල එහෙම යක්කු තියාගෙන ඉන්නේ? එහෙම තේරුම් අරගෙන මොනම විදිය කිව්වත් ඇවිස්සෙන්නේ යකෙක් නැති කරගන්න ඕනේ. ඉන්නේ යක්ෂයෝ ටික පළවා හරින්න ඕන. යක්ෂයෝ ටික පළවා හරින්න ඕන. ගැඹුරු මනස තුලින් අධ්‍යාත්මය තුලින්ම හිත පතුලෙන්ම යක්කු තියාගෙන ඉන්න එපා. ප්‍රේතයෝ තියාගෙන ඉන්න එපා. දැන් බලන්න පෙරේතය මොන වගේ දේවල් වලටද මේ වැඩ කරන්නේ කියලා බලන්නකෝ. පෙරේතය කියන්නේ කැමැත්ත, බැඳීම. ඒ බැඳීම ඒ විදිහටම තීද්දී බැඳීමේ ස්වභාවය මේක, බැඳීමේ යුතුයකම මේක, බැඳීමේ ලක්ෂණය මේකයි කියලා තේරුම් අරගෙන ඒකේ බලන්න ආදීනවය. එයාට බලාගෙන යන්න. හරි, මම මේ බැඳිලා ඉන්නෝ මේ දෙයට. මට කොච්චර කාලද මේකට බැඳෙන්න පුළුවන්? හොඳට බලාගෙන යන්න. එක්කෝ ඒ වස්තුව අපේ අතින් වෙන් වෙනවා, එහෙම නැත්නම් ඒ වස්තුව දීදී අපි වෙන් වෙනවා. ඔය දෙකෙන් එකක් වෙනවා. එහෙම බලනකොට හිතට මොකද වෙන්නේ? හිතෙන් ගැලවිලා ඒක ඉවත් වෙලා යනවා. ඔය විදිහට විදර්ශනා කරලා බලනකොට හිතෙන් ගැලවිලා ඒක ඉවත් වෙලා යනවා. එහෙම දෙයක් නැති කෙනෙකුට තමයි, එහෙම දෙයක් තේරෙන්නේ නැති කෙනෙකුට තමයි කෙනෙක් තමයි ඒක තුල රැඳිලා ඉන්නේ. හරි භයානකයි. ඔය ගොඩාක් ගෙවල් වල තැන්වල තියෙන ඔය භූත ප්‍රශ්නේ දැන් ලෝකෙ දියුණු වෙන්නත් එක්ක මිනිස්සු ඇඳුම් පැළඳුම් යාන වාහන වලින් මේ හරි හිටියට ලස්සනට ඇතුළ හිස්. නෑ, ඔය සුදු ජාතිකයෝ එහෙම හරි මිහිරියට ලස්සනට පිළිවෙලට අඳිනෝ, හෙලෝ කියනෝ, සෝරි කියනෝ, ඒව කියාගෙන හිටියට ඇතුළ සංවර්ධනයක් නැහැ. ඒගොල්ලොන්ට අර ටික කියාගෙන ඉන්නකන් ඒගොල්ලෝ හි ඉන්නවා. යම් කිසි තැනකදී ප්‍රශ්නකට මුහුණ දෙන්න පටන් ගත්තට පස්සේ තමයි ඒගොල්ලන්ගේ මනස ව්‍යාකූල වෙනවා. වෛරය, ක්‍රෝධය, පලි ගැනීම ඇවිස්සෙනවා. අර බඹර කූඩුවට ගලින් ගැහුවා වගේ තමයි. නමුත් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ, මාර්ගඵලලාභී කෙනෙක් කියලා කියන්නේ, කොච්චර ගල් ගැහුවත් කොච්චර ඇවිස්සුවත් ඇවිස්සෙන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ බඹරු නෑ, යක්කු නෑ. බඹරු කියලා කියන්නේ යක්ෂයෝනේ. එතකොට බඹරු ටික වහගෙන කූඩුව තියානේ. බඹරු කූඩු තමයි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ඔහොම හිටියද? අවුරු හරි මහත්ය හරි ගලකින් ගහපු දවසට තමයි හන්න බඹරු කූඩුව පරාදයි කියලා හිතෙන්නේ එදාට තමයි ඈ. ඉතින් ඒ නිසා තමන්ගේ කූඩුව ඇතුලේ බඹරු තියාගන්න එපා. මොකට තියාගෙන ඉන්නවද ඒගොල්ලෝ රැකගෙන ආරක්ෂා කරගෙන? ඒ කියන්නේ මේ මමංකාරය නැමැති බලය නිසා තමයි ඒ කූඩුව රැකගන්න තමයි ඒ බඹරු ගිහිල්ලා සියාතෙහි පහර දෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඔය ඇත්තොත් යම් කිසි කෙනෙක් එක්ක යුද වදින්නේ ප්‍රස්ස කරන්නේ තමන්ගේ කූඩුව, තමන්ගේ ස්ථාවරය, තමන්ගේ මතය, තමන්ගේ සංකල්පය, තමන්ගේ චින්තනය කියලා එකක් තියෙනවා. ඒක රැකගන්න. දැන් මම උසස් කෙනෙක්, මම නෙවැරදි කෙනෙක්. සමහර වෙලාවට මට කිව්වොත් කවුරු හරි චෝදනා කළා, ආ ඔයා වැරදි කෙනෙක්. හවෙන්නේ නැති කියලා හිතද්ද නැද්ද ඉන්න පුළුවන්. තව ඇත්තන්ට කිව්වොත් එහෙම. නෑ නෑ නෑ, මම වැරදි කෙනෙක් නෑ, මං හරි. ආ ඔයා හරි කෙනෙක්. වෙන්නේ නැති. නෑ අපිට ඔයා මො හරි මොඩයිනේ. වෙන්නේ නැති නේ. වෙන්නේ නැති නේද කියලා හිතා ගන්න පුළුවන්. ඊට ඔයා බොහොම ඥානවන්ත කෙනෙක්. ආ වෙන්නේ නැති. ඔයා බොහොම උගත් කෙනෙක්. වෙන්නේ නැති. හා හොඳ වෙන්නේ නැති. උගත් කෙනෙක් වෙන්නේ නැති. හැබැයි නිකන් වචනෙද නෙමෙයි, මේ අධ්‍යාත්මික ස්වභාවයෙන්ම වෙන්න ඕන ඒක. එහෙම තාවකාලිකව නම් වෙන්නේ නැති කියලා ඉන්න පුළුවන්. ඔව්. අධ්‍යාත්මික ස්වභාව දර්ශනය වුණොත් එහෙම යන්න එතන ඒ කිසි දෙයක් අපිට අදහල නොවන තැනට આવුත් හරි. වචන ඉක්මුවට පස්සේ උතෙන්ට එනවා. ස්වභාවයෙන්ම එනවා. වචන ඉක්මුවට පස්සේ එනවා. වචනේ ඉක්මවන වචනේ ගොඩක් දේවල් නැහැ. තුන් කාලයයි තියෙන්නේ. අතීත අනාගත වර්තමාන. ඈත අතීතයයි ඈත අනාගතයයි. වර්තමාන වර්තමාන ක්‍රියාවයි. ඔය කාලය තුන් කාලය අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් නිදහස් වුණා නම් ඒකම ඇති නිවන් දකින්න. තුන්කල් දකින්න ඥානය කියන්නේ ඕක. තුන්කල් දකින්න ඥානය තේරුම් ගන්න ඕන. කාල තුනම දැකලා කාල තුනෙන් ඉවත් වෙලා අකාලිකෝ ධම්මෝ ඉන්න ඕන. ධර්මය අකාලිකයි. ධර්මයේ තේරෙන්නේ ඕනම කෙනෙකුට අකාලික වුණොත්. ඒකට කාලයේ ජීවත් වෙන කෙනා, කාලයේ ගෙවන කෙනා කාලකන්‍ය. කාලය තුල ජීවත් වන ඕනම කෙනෙක්, කාලය ගෙවා දමන කෙනෙක්, කාලයෙන් ජීවත් වෙන කෙනෙක් කාලකන්‍ය. මේ නිසා සෑම පුතඥයෙක්ම ඒගොල්ලොන්ට තරහ ගියර කරන්න දෙන්නේ කාලකන්‍ය. කාලය කන කෙනෙක්. එතකොට මාර්ගඵලලාභී කෙනෙක් එයා ඇවිල්ලා තියෙනවා කාලය නැති සත්වයට. කාලය නැති සත්වයට ඇවිල්ලා තියෙනවා. යන්නේ අකාලිකෝ. එයා කාලකන්ණියෙක් නෙමෙයි, අකාලික කෙනෙක්. එයා කාලය තුල ජීවත් වෙන්නේ එයාගේ දර්ශනය. හැබැයි එයාට ඕනම් අර රජාසනේ බැහැල පහලට ඇවිල්ලත් බලන්න පුළුවන්. කාලය ඕනම් කාලා බලන්න පුළුවන්. විශේෂයෙන්ුත් බලන්න පුළුවන්. ඒ විශේෂයෙන් බුදුහාමුදුරේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේට මේ සම්මුති මිනිසුන්ගේ සම්මුති වචනද තේරෙන අතර බුදුරජාණන් වහන්සේට හැබැයි විශේෂයෙන්ුත් දකින්න පුළුවන්. ඒ මුල් අවස්ථාවේදී දකින සද්ධර්මයේදී ඒක තමයි වහන්සේලාට විශේෂයෙන් දකින්නත් පුළුවන්. දැන් මේ බණ අහන වෙලාවේදී මමත් මේ බණ කියන වෙලාවේදී අපි මේ විශේෂ දැක්මේ නිතරම ඉන්නවා. අපි වචන ටිකක් කියලා එකතු කරලා එකතු කරලා ආයි අරගෙන යන්නේ අර ලෝකෝත්තර දර්ශනයට. කාලය නැති තැනට. එතකොට කාලය නැති තැනක කවදාවත් ඒක උප්පත්තියක් නැති තැනක්, පැවැත්මක් නැති තැනක්, නැතිවීමක් නැති තැනක්. ජාති නෑ. ජාති කියන්නේ උප්පත්තිය. අපේ අය හිතාගෙන ඉන්නේ මේ ජීවිතය කියලා. ජීවිතයට මේ ජාතිය කියලා කියන්නේ. යමක් හටගනේද, ඒ හටගන්න තැන ජාති. එතකොට ජරා කියලා කියන්නේ එතන ඉඳලා පැවැත්ම. ජරා ඒ ක්‍රියාත්මක මොහොත. මරණ කියන්නේ නැතිවීම. ඒ පොතේ ගේමෙට නෙමෙයි කිව්වේ, පොතේක පොතේ විදියට බාර ගන්න මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ. මට පේන දර්ශනයට අනුව මම කිව්වේ පොතේක මම ප්‍රතික්ෂේප කරන්නේ, පොත බාර ගන්න ඒක ඒ විදියට බාර ගන්න. මේක දර්ශනයක් හැටියට බාර ගන්න, මේක ඒ විදියට බාර ගන්න. ඒ කිසි ගැටලුවක් නැහැ. මන්නම් හිතාගෙන ඉන්නේ කවුරු හරි මට ඔය නිවන් දකින්න ඕනේ නැහැ, මට අපාය යන්න ඕනේ කියලා කිව්වොත් මන්නම් කියන්නේ එපා, යන්න ගිහින් ඉන්නේ. ඒයි මිනිස්සුන්ට ආස ඇතින එක හැරයක් හරි ගිහින් ඉන්නේ. දැන් අපි යාපනේ දැකලා නැහැ. කෙනෙක් කිය අයියෝ යන්න එපා, හරි දුෂ්කරයි, වතුරත් නැහැ, කන්නත් නැහැ, බොන්නත් නැහැ. නැද ඉන්නේ එක පාරක් ගිහින් මිනිස්සුන්ට ඕක පොඩ්ඩක් ගිහිලා බලන්න ඉදෙනවමයි. ඈ නෑ අයියෝ ඉන්දියා අයියෝ යන්න එපා, කන්නත් නැහැ, බොන්නත් නැහැ, හරි අමාරුයි, ප්‍රවාහන පහසුකම් නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒ මනුස්සට ගිහිල්ලා බලන්නම හිතෙන. ඉතින් යන්න. දැන් අර කිව්වාම හිත හොඳ නැහැ. ඉරිසියාවට යන්න එපා කියලා හිතනවා. එහෙම දෙයක් තියෙනවා. හැබැයි මේ තත්ත්වවල පිළිබඳව හොඳට තේරුම් යන කෙනාට එයා හිතෙනවා, "ඔව් මම දන්නවා." තියෙනවා. ඒකනේ සිද්ධාර්ථ කුමාරයා අත්දැකීමෙන්ම මේ තත්ත්වයන් වලට ලෝකයේ භුක්ති විඳලා, ලෝකයේ භුක්ති විඳලා එතෙන්ට ආවේ. අපි දුප්පත් අයද කියනවා, අනේ වැඩක් නැහැ, පෝසත් උනත් වැඩක් නැහැ, එකම දුක තියෙන්නේ කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. මිනිස්සයා හිතන්නේ කාරකක් තියෙනකොට ප්‍රශ්න ඔක්කොම ඉවරයි, පුදුම සැපක් ඇත්තේ. මොන සැපක්ද නේද? ඒ මේ වගේ ගියක් දොරක් තියෙනකොට, මෙච්චර සල්ලි තියෙනකොට, මෙච්චර ආඩම්බරෙන් ඉන්නකොට, මෙච්චර හොඳට අඳින්න පළඳින්න තියෙනකොට, සතියට දෙපාරක් shopping කරන්න නැත්තම් කොච්චර හොඳද? නමුත් එදෙන්න ගියපු මනුස්සයා තමයි ඒක දන්නේ. ඒ නිසා වෙන දෙයක් නැත, තියෙන්නේ ධර්ම විතරයි. ධම්මං විනානත්ති සුඛානත්ත. ධර්මෙන් ඇරෙන්න වෙන දෙයක් නැහැ. වෙන මොන තත්ත්වයක් ඇති කරගත්තත් ඒක මිලාන වෙන, අප්‍රිය වෙන, අප්‍රසන්න වෙන දෙයක් බවට පත් වෙනවා. සමහර අය ඉන්නෝ ක්‍රීති ප්‍රසංසා ප්‍රසිද්ධියේ තියෙනවා හරි ෂෝක් කියලා. ඒක ලැබූ මිනිස්සයා දන්නවා මේක මහ පුදුම කරදරයක් කියලා. දැන් මම දන්න එක පුතෙක් ඉන්නවා, ඒ පුතා ලේන්සුවේ මූණ වහයන්නේ. ප්‍රසිද්ධ දරුවෙක් ඉන්නවා, ගායකයෙක් ඉන්නවා. එයා කැමති නෑ එයා දිහා මේ ප්‍රසිද්ධියෙන් ඒ තත්ත්වෙන් හැමෝම ඇවිල්ලා කතා කරනවට කරදර කරනවට. එයා කැමති නෑ. රහල යන්නේ, වාහනෙන් එළියට බහින්නේ නෑ. ඉන්නවා, ඇඟිලා ඉන්නවා. ඒ යාට ඇති වෙච්ච මානසිකත්වය. එයා දුක් වෙන, යාට පෞද්ගලික ගමනක් යන්න බෑ කියලා. තනියෙන් ගමනක් ගිහින් ඉන්න බෑ කියලා. ඒ වගේ තමයි. ඒකෙන් අපි තේරුම් කරගන්න ඕන මේ සමාජ ලෝකයේ தත්ත්වය. එහෙමනම් අපිට වාහනයක් පහු කරගෙන යනවා වගේ අපේ ඥාන දර්ශනය, අපගේ වීරිය, අපගේ ප්‍රඥාව, අපගේ සම්මා දිට්ඨිකේ ගුණය ඉස්සරහට යන්න ඕන. මේ සමාජ තලයේ තියෙන හැම තලයක්ම පහු කරගෙන තුසිතේ නිම්මාන රතිය, බර නිම්මිත වසවර්තිය, ඕ පහු කරගෙන යන්න ඕන. රූප රාග, අරූප රාග පව කරගෙන යන්න ඕන. ද දැන් දිවී ලෝක 6 ඒ 31 තලයේම තියෙන්නේ 31 තලයේම තියෙන්නේ කොහෙද තියෙන්නේ සතර අපායවල ඒ බ්‍රහ්ම ලෝකවල ඔක්කොම තියෙන්නේ ඒ 16ත් එක්ක තියෙන්නේ කොහෙද තියෙන්නේ සිතේ තියෙන මට්ටම් ටිකක් ඔය පෙන්නුවේ අපේ අය ඔක පිටින් හොයන්න ගියහම ඔයා ගන්න බෑ මොන රොකට් එකක් දාලා හොයන්නද හිතේ තියෙන තත්ත්වවල ටිකක් පෙන්නුවේ දැන් ඒක මිනිස්සේ කුරු මං ඊටම පැහැදිලිව කිව්වා මේ මහත්තයා ඔයා අනිවාර්යෙන් අතර කරන්න නම් අමාරුයි ටිකක් ඔයා ටික කාලයකට හරි අපායට යනවා කියලා මේවත් කියන්නේ නේද මහරහතන් මං කිව්වා කරන්න නම් දෙයක් නැහැ ටික කාලෙට මං කිව්වා හැබැයි අපාය යන කෙනෙකුට මෙන්න මේ වගේ දේවල් දැනෙනවා ඒ ඔබතුමාට එහෙම දේවල් තියෙනවද කියලා මං අහුවා කියන්නේ මහත්තයා ගින්දරක් වගේ රස්නයක් නිතරම දැවෙන ගුණයක් ගින්නක් වගේ එකක් ඔබේ හිතේ නිතරම තියෙනවද කියලා කිව්වානේ හැමදෙම මම පුදුම පිච්චෙනවා වෝ නිතරම පිච්චෙන ස්වභාවයකින් කෝ මම ආ ඒක තමයි කෝ යන්න කලින් රස්සේ දැනෙනවා යන්න කලින් රස්නේ දැනෙනවා කෝක මරණසංහාරයේදී හරි මේ ඉතින් අර අසුබ දර්ශන ටිකක් එහෙම ඉතින් පෙහෙලා ගිනි ජාලාවකුත් එක්ක යනවා ඒක උපාසකම්ම කියන කිටි ඒ උපාසකම්ම ජීවිතේට මන්දලකට යන්නේ ධනම්මානයක් මුකුත් දෙන්නේ අර හාමුදුරුවරු හරමයි මෙහෙමයි කිය කිය බැන හාමුදුරුවෝ හරමයි මෙහෙමයි කොහොමයි කිය කිය හොයන්න එපා ඒගොල්ලෝ යන දිහා ඒගොල්ලෝ යයි අපි යන දිහා අපි බුදුහාමුදුරුව පැහැදිලි කළේම මේ අනුගේ ගුණදොස් හොය හොයා කවදාවත් ජීවිතේ නාස්ති කරගන්න එපා දැන් අපි තෝතර නරක චරිත ගිහි වේවා වැඩි වේවා දකිනෝ අපිට වැඩක් නැහැනේ ඇයි අපි ඉඳලා කරන්නේ ඕවා දැකලා අපි බලන්න ඕනේ මේ මම මොකද්ද කරන්න කියලා. ඉතින් මං කරන්නේ ඊට වඩා වැරදි වැඩක් නේ අර අනිත් මිනිස්සුන්ගේ. එයා එක වැරද්දයි කරන්නේ. මම වැරදි වැඩ කරන 10ක් ගැන කතා කරනවා. එතකොට මං අර මිනිස්සුන්ට වඩා වැරදි කෙනෙක් වෙනවා. අර මිනිස්සු එක වැරද්දක් කළා පාවා යන්නේ අපි වැරදි වැඩ කරන 10ක් ගැන 100ක් ගැන කල්පනා කර කර අපි දුක් කරා. ඒකත් වැරද්දක්. අරහා සමානව වැරද්දක්. ඉතින් මේ අපි මතක බනවල් එහෙම කියන කලාතුරු කියනවා ඉතින් මං අහුව අම්මා දැන් ඔයාට මොනවද පේන්නේ මට පේනවා ගින්දර මෙන්න මං පිච්චෙනවා කියලා අයියෙන් ගේ ගන්න පටන් ගත්තා දැක්කනේ වැඩි සිත තමයි ඒ සිතේ ඇති වෙච්ච ස්වභාවය. ඒ කියන්නේ යාට එයා හරියට මේ වර නිකන් කුඩු කේඩුකම් කරගෙන අරයට මෙයාට මෙව කරගෙන මේ කොටවලා එහෙ මේ ජීවත් වෙන පවුල් අතර වුණත් හරිය ප්‍රශ්න හදාගෙන ඒකෙන් ලොකු ආශාදයක් කරන්න ලේලි කෙනෙක් අහවාම එයාට දුෂ්ටකම් කරලා ගල්ලා එයාව රිදවලා මෙව කරලා නිකන් කිසි දෙයක් නැහැ. එයාගේ වෛරය ආගම කරගත්ත මේ නැන්දම්මල ඉන්නවා. අම්මලා ඉන්න ওই විදියට දේවල් අර වෛරය පාරමිතාවක් වශයෙන් පුරුදු කළා ඒක ගිනි ජහලාවක් බවට පත් වෙනවා ගොඩාක් අයට ක්‍රියාවෙන් පසුවයි වින්දනේ දැනෙන්නේ ඒක විද්‍යාත්මක දෙයක් නමුත් ඥානවන්තයෙකුට තමයි ක්‍රියාවට කලින් වේදනාව අඳුනගන්න පුළුවන් ඥානවන්තයෙකුට දැන් හරියට අවුව තිනකොට ඥානවන්තයෙකුට මේ එළියට බැස්සහම ඒකේ තියෙන දැවෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න නිසා එයා කුඩයක් අරන් කියනවා. උන්ට එච්චර දැනුමක් නැත්නම් ඒක තේරුම් ගන්න අමාරුයි. දැන් අපි සිරිපාද යනකොට ඒ තියෙන ගමන් විඩා වහා මහන්සිය අපි දැනගත්තහම අපිට ඒකට උවමනා කරන ආම්පන්න උපකරණ තරගෙන අපි යන්නේ. ඒ කියන්නේ ක්‍රියාවට කලින් වේදනාව අඳුනනවා. ඒසා අපි මේ බෙහෙත් පෙත්තක් අරයි යනවා මේ සිද්ධාලේප මොනෝ හරි වෙන්ඩෝල් අරයි යනවා අග්ගලා ගැවුන් ටිකක් අරයි යනවා මගදී බරිගිනි වුණාම ගන්න ක්‍රියාවට කලින් වේදනාව අඳිනවා ඒ වගේ ජීවිතේ ක්‍රියාවට කලින් වේදනාව අඳුන ගන්න පුළුවන් නම් එයා දුකටපත් වෙන්නේ නැහැ නමුත් ඉතින් සාමාන්‍යයෙන් අපි ගින්නක් දැක්කහම දැන් දන්නව මේ ගින්නට අත තිබ්බොත් ඇති වෙන වේදනාව අයිස් කැටයක් දැක්කාම අයිස් කැටයක් අපි අතින් තියාගත්තොත් ඇති වෙන වේදනාව දකින්න. ඉතින් ඕක තේරුම් ගන්න නැති කෙනා මොකද කරන්නේ? කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දැඩි වේ ගිනිසේ. ඒවලට hina වෙනවා සතුට වෙනවා අරයා කළා මෙහෙ කරා කියලා. සමහර මිනිස්සු ඉන්නවා පාර වරද්දල පාර ඇහුවාම පාර වරද්දල සතුට වෙනවා. මේ 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 දවසක් මේ මේ ත්‍රිවිල කරුවෙක් කිව්ව අපේ මේවිලා කාර්කාරයෝ එහෙම පාර හනවලු කිය ලොකු රෝම කියන්නලු කියන්නේ කොට්ටාවට යන්නේ කොහොමද කියලා අහම කියනවලු ගොඩගමට යන්න කියලා. ගොඩගමට ගිහලා දකුණට දාලා කොට්ටාවට යන්න කියලා දෙපළ කොට්ටාවට විතර ළඟින් යන්න පුළුවන් අතුරු ගිරියේ. එහෙමද? ඒ ලොකු මිනිසුන්ට එහෙම කරන්න ඕනලු. කොහොමද චින්තනය? මට හිතුණා ඒ කියන්නේ නේ. අපින් අහනවලු ඒ මල්ලි කොයිද පාර කියලා අහුවම අපි කියනවා ගොඩගමට යන්න අයියා කිලිප්ප. අරවාසිය හැදම දායක විතර රවුමක් කරනවා ඈ. ඒ ඊට පස්සේ බොහෝ පරිස්සම් වෙන්න දැන් අර තාක්ෂණයේ තියෙන GPS ද මොනවද තාක්ෂණයක ඔකෙන් පාර බලයි යන්න පුළුවන්. නැත්නම් මේ හරි බහරගයි. මඩම පාර කියලා තියෙන කොළඹදි අර පැත්තට ගියන් කියන මේ පැත්තේ බස් එක කියනවා මේ පැත්තට ගියාම කියනවා මේ පැත්තේ තියෙන බස් එක කියනවා. ඊට පස්සේ එක මිනිහෙක් නම් ඇහුවා මේ හරි මම පාර ගියනම් මේ බස් එක තියෙන දණ කියන කීයක් දෙනවද කියලා. මම කිව්වා රුපියල් 10ක් දෙන්නම්. ඊට පස්සේ මේ මිනිහයා තමයි පාර ගිහුවේ. අර මුදලක් අරගෙන මේ නිකන් අස්තියද කරා ඒක ලොකු. ඊට පස්සේ ඉතින් මට 10 පාන්නේ අර මිනිහගේ පාරියට පාර ගිහුවනේ. ඒ පව්කම්. පව්කම් මග වැරද්දුවොත් අනුන්ට මාරතිනවම තමයි. තේ අම්මම අදත් විශ්වාස කරන දෙයක් තමයි එදත් හැමදාම ජීවිතේ විශ්වාස කළ යුතු දෙයක් තමයි අපි ඕන කෙනෙක් අපගේ හරි දර්ශනය නිවැරදි දිහෙ තියෙනවනම් විවෘතව හරියට තමන් ජීවත් වෙනවනම් තමන්ගේ ජීවිතේ ඉහළටම තමන් යනවා. මේ අපි මේ ඉන්නේ මේ මේ කොළඹ ඉඳලා හැදිලා වැඩෙන අයවත් પરම්පරාවකින් එන හාමුදුරුවරයන් යන්නේ මේ බලන්නේ චින්තන චින්තන ඉබේටි 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 ඒ තැන් වලට වැටිලා තමයි මේ අපි මේ ගමන යන්නේ. ඒ නිසා තමන් වැරද්දක් කරනවා කියලා කියන්නේ ඒ තමන්ගේ හිතේ තමන් කටු ගහක් ඉඳ ගන්නවා. තමන් හොඳ දෙයක් කරනවා කියලා කියන්නේ දේවල් තියෙනවා. දැන් මෙහෙටම ආව සමහර දායකවරු හැරෙ මෙහෙ ආවා අපි මොකද්ද මේ උගන්වන භාවනාව කියලා හොයන්න එන්නේ. ඉගෙන ගන්න නෙමෙයි. හොයන්න ගිහිල්ලා වටේ තියෙන පන්සල් වලට කියනවා. තැන් වලට කියනවා මෙහෙම එකක් කියන. සමාජලන්ට පටලවලක් කියනවා වැරදි කියලා කියනවා. ඒ කියලා කියන්නේ අර හොයාගන්න පුළුවන්නේ. මේ කියන්නේ හාමුදුරු කියන්නේ බුදු කෙනෙක් ධානේවල දන්නේ කියලා. එහෙනම් කියවු ගමයි. ඉවරයිනේ. ඇත්ත ධර්ම බලන්න විකෘති ධාමක් කියනවා අර බුදු හාමුදුරු කෙනෙක් ධානේවල දන්නේ නැහැ කියනවලු මොනවද කියනවා කියලා. ඇත්ත සම්පූර්ණ කෙලිම පුතජනෙකුට ওই වචනේ කියපු ගමන් නොමග. එතකොට ඒවා චේතනාත්මකව මොකද කරන්නේ? සංගමේද පන්සල් පන්සල් අතර භික්ෂුන් වහන්සේලා අතර යම් යම් සිද්ධාන්ත කියවලා දැන නොදැන හරි කොටවන එක වරදක්. ඈ තමන්ගේ ලේලි පුතා අතර හරි ගැටුමක් හරි හදනවනම් ඒක වරදක්. ඈ කොයි කවුරු හරි අතර අසමගියක් හදනවනම් ඒක වරදක්. හැබැයි ඒ තාක්ෂණේ අපි දන්නවා. නමුත් අපි ඒක පාවිච්චි කරේ සුබ වෙන්න. මං කියලා තැති මීට කලින් යාළුව දෙන්නේ තරහ වුණාම මං දෙපැත්තටම ගිහිල්ලා කියන්නේ අනිත් යාළුව කනගාටු වෙනවා. එයාගේ අතින් වැරද්ද වුණා කියලා හිතනවා. මෙහෙම කරලා කියනවා. දැන් මහත්තුරු එනවනේ නෝනත් එක්ක රණ්ඩු වෙලා මෙහෙ එනවා මේ ඩිවෝස් කරන්න නීතිඥයත් එක්ක මෙහෙ ආපුවා මහත්තුරු ඉන්නවා. මේ නීතිඥයා තමයි ඩිවෝස් එක කරන්න කියලා මට පෙන්නලා තියෙනවා. එහෙම යෝඩු එකතු වෙලා තියෙනවා මගේ වැඩ නිසා. මොකද ඒ කතා කරලා නෝනට කියන බලන්න මහත්තයා ගොඩක් දුක් වෙනවා අඬනවා. ඒ වෙලාවේ කීපෝ වචනේදී කිව්වු ගම මොකද වෙන්නේ? මේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ ඊට පස්සේ නෝන මහත්තයාට කියනවා නොන කිව්වා ඒ වෙලාවේ එයා හිතන්නේ නැතුව ඒක පාඩ ආවේකින් ගත්ත තීරණේ වැරදි කියලා දැන් හිතෙනවා. එයා දැන් කතා වෙනවා දැන් මුක්තිති මහත්තයගේ මොන වගේ අදහසක් දන්නේ නැණි තියෙන්නේ කියලා කියනවා. දැන් දෙන්නම මොකද කියන්නේ කූල් ඩවුන්. එනවා කූල් ඩවුන්. නමුත් ඇත්ත කතා කරන්න කියොත් ඒකද කියන්නේ ප්‍රයෝග සම්පත්තියේ සම්මයම් ප්‍රයෝගය. ඕක හොඳට භාවිතා කරන්න ජීවිතේදී. හොඳක් වෙන්න හොඳට භාවිතා කරන්න ඕක. බුදුහාමුදුරුවෝ ඕක පාවිච්චි කළා හොඳට. ප්‍රයෝග සම්පත්තිය වැරද්දට පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳට පාවිච්චි කරාම හොඳක් සිද්ධ වෙනවා. වැරද්දට පාවිච්චි කරාම වැරද්ද සිද්ධ වෙනවා. නමුත් සමහර අසත්පුරුෂයෝ ඉන්නේ කොහමද? කඩල වචනේ දෙනවා. අර ගහන්න තියෙන්නේ නේ. නිකන් අර කියලා කිව්වොත් අන්න ඔව් කිව්ව ගහන්න ඕනේ කියලා කිව්වා. එහෙම වෙලා තියෙනවා අපිට. මසම වෙලා තියෙනවා. දැකීමක් ඒ පුජ්‍යල කටර වචනේ දීලා අහන අර මනුස්සයල ගහන්න තියෙන කාටද යන්නේ කියලා හව. ඒක තමයි කියලා කිව්වම අන්න අර ගහනවා කිව්වාරය. එහෙම කියලා මං කෝවන්නේ ඊට පස්සේ එහෙම කෙනෙක් අහුවහම මේ ඇත්තද මට ගහනවා කිව්වද කියලා. නෑ නෑ මම එයාමගෙන් කටර වචනයක් දීලා හව. ගහනද කියලා මං ඉතින් ඔව් කියලා කිව්වහම ඒක තමයි ඇවිල්ලා කියලා තින්නේ කියලා මම. එහෙම පුජ්‍යල ඉන්නවා සමාජයේ. ඒ අය සමාජි මෙලවත් දැවෙනවා පරලවත් දැවෙනවා. ඉද නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ බෙහත්ත නන්දති. ඉතින් තමන් කරන දේ තමන්ටයි කියලා තේරුම් ගත්තා නම් තමන් හොඳ දෙයක්ම කරනවා. එතකොට මේ තමා කියන මට්ටම ඉක්මවා යන්න පුළුවන් නම් තමන් අර සකල ක්ලේශයන් ප්‍රහීන කළ නිවන් දකිනවා. නිවන තමන් ළඟ තියෙනවා. නමුත් නමන් නිවනට නෙමෙයි පණින්නේ සංඥාවට. තමන් ළඟ නිවන තියෙනවා. නිවනට තමන් පණින්නේ යන්නේ සංඥාවටයි පණින්නේ. ඕනම වෙලාවක ගියාම සංඥාවට. ඒ කියන්නේ අපෙන් අහන්නේ මෙහෙම හරිද කියලා. මෙහෙම හරිද? හරම හරිද? හරි කියන හැම එකක් ඇතුළෙම තියෙන වරදි කියන එක. වරදි කියන ඕනම එකක් ඇතුළේ තියෙන හරි කියන එක. ඔව් ඉතින් මේ ලෝකයේ ධන ඍණ කියලා එකක් නැහෙනි. ඊළඟ පරම්පරාවට අපි ඉගැන්වුවොත් ධන ඍණ මාරු කළා. ධන ලකුණට ඍණේ කියලා ඉගැන්වුවොත් ඍණ ලකුණට ධනේ කියලා ඉගැන්වුවොත් ඒ විදිහට භාවිතා කරන එකක් නැද්ද? භාවිතා කරනවා. අතිරයක් තිබ්බට ඒ ධන ඍණ කියලා එකක් නැහැ. ඒක ධන ඍණනේ ඉන්නේ. දුගසපේනේ අන්න ඕකයි සම්මතයේ ඉක්මවන්න බැරි කම තමයි දර්ශනේ මේ මිනිස්සයව මුලා වෙන හේතුව. සම්මතයේ ඉක්ම වූ දර්ශනයක් පහළ වෙන්න ඕන. ඒ සම්මතයේ ඉක්මවා කාලය ඉක්මවා ඒ අකාලික ගුණය තමන්ට ධර්මානුකූලව ලැබෙන විදිය, විඳින විදිය, අවබෝධ කරගන්න විදිය, ඒ નિરાයාසීය ගුණය මේ ධහමට අනුගතව තමන්ගේ ලෝකෝත්තර දර්ශනයට නුවණැස මනස යොමු කරමින් ඒ පිළිබඳව යම් පරේක්ෂණයක් විනාඩි අපි 5ක විතර අහපු සීලුම ධර්ම උපයෝගී කරගන්න. මීට කලින් කීපෙවත් මේ දැන් කීපෙවත් උපයෝගී කරගෙන සද්ධර්ම ගවේෂණය, ඒ වගේම ආත්ම ගවේෂණය, නිවන පිළිබඳව විදර්ශනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව, මෙතන කායානුපස්සනාව කියන මේ ඔක්කොම අනුපස්සනාවන් ඒ පිළිබඳව සිතින් සිද්ධ වෙන එකවර. මේ ධර්මය ගැන හොයාගෙන යනකොට අපි මේ ඔක්කොම ධර්ම ගැන හොයනවා වෙනවා. කොටින් කොටස හොයන්න මොකද? ඔක්කොම එක එකතු කරලා අපිට හොයාගෙන බලාගෙන යන්න පුළුවන්. හිතේ තියෙන හැම මානසික තත්ත්වයක්ම පහු කරලා පහු කරන්න තව මානසිකත්වයක් නැහැ කියන මට්ටමට අපි එන්න ඕන. බලන්න තමන්ට පහු කරන්න තියෙන සියලුම සැතකුම් කණු පහු කරලා තමන්ගේ මනසේ පහු කරන්න මානසික මට්ටමක් නැති තත්ත්වයට දියුණු වෙන්න නිහඬ ගවේෂණයක ටික වෙලාවක් යෙදෙමු. හොඳයි. ආත් කෙනෙක් නිවන් දැක්කයි කිව්වොත් මොන බරුද? ඔයා නිවන් දැක්කනේ. ඔය බොරුවක් කියන්නේ. ඒ කියන්නේ අපි ඉන්නවට වඩා තව කෙනෙක් ඉහළට යනවට කැමති නෑ. දර මම රාය දහවල ඉක්ම වූ රහතුන් කියලා පොතක් කළානේ. එක මිනිස්සෙක් හිතුවා මම මේ මම රහත් වෙලායි කියලා කියන්න උත්සාහ කරනවා කියලා තමයි එයාට හැඟුනේ. ඉතින් එහෙම හයියෙන් කෑ ගහනකොට මං කිව්වා මේ මම රාය දහවල ඉක්ම වූ රහතුන් කියලා පොත ලිව්වට ඒ පොතේ නම නිසා මං රහත්ුන් නැහැ කියලා. ආ අන්න එහෙම ඉන්න. නැක්කනේ. අන්න එහෙම රහත් වෙන්න බෑ. ඒගෙන කියන්නේ රහත් වෙන්න බෑ. අපි පුතජන අපිත් එක්ක ඉන්න ඕනේ. ඒක තමයි මානසිකත්වය. ඒක තමයි ලෝකේ හැටි. ඈ විශේෂයෙන් ලංකාවේ හැටි. සමහරලා කාරුණිකය නම් තමන්ට වඩා දක්ෂතාවයක් තමන්ට වඩා ගුණයක් පෙන්නකොට හොඳයි බොහොම හොඳයි බොහොම සන්තෝසයි කියලා ඒක අගේ කරන මටත් කියලා දෙන්න මමත් ඉගෙන ගන්න කැමති තේරුම් ගන්න කැමති කියලා. එතකොට තාම අර වානර යුගයේ මානසිකත්වය නේ වෙනස් වෙවි එනවා. සාමාන්‍ය මම නම් පුරුදු වෙලා හිටියේ කවුරු හරි කෙනෙක් මාර්ගඵල ලැබලයි කියලා කිව්වොත් මම ඒකට ගරු කරනවා. උන්වහන්සේ දැන හරි නොදැන හරි මොනම හරි විදියකින් ඒක කිව්වොත් ඒක කමන්නේ. හොඳයිනේ. යංගිසි ගුණධර්මයක්නේ කියන්නේ. මම ළඟ ගුණ යහපත්කමක් තියෙනවායි කියලා කියන්නේ. ඉතින් මම ගුණවතෙක් කියලා කිව්වහම ඒක අගයන්න පුරුදු කරන්න ඕන. මම අගුණවතෙක් කියනවට වඩා. දැන් අපිට වෙලා තියෙන්නේ තමන් සිල්වත් කියලා කියන්න බෑ. කිව්වොත් එහෙම මේ සමාජයේ මතයක් ඇති කරලා තියෙනවා. ඔය උත්තරී මනුස්ස ධර්ම කියනවා ඔය කියන්නේ ප්‍රෝඩාවක් ඔය කරන්නේ වංචාවක් කියලා තියෙනවා. ඒ නිසා මම බෝඩ් එකක් ගහන්නත් හිටියේ අර මහත්තුරු කීප දෙනෙක් කිව්වයි කියලා. ඉස්සර මම ගහන්න හිතාගෙන හිටියේ මම එච්චර මේ ඥානවන්තයෙක්වත් සිල්වන්තයෙක් නෙවෙයි කියලා. එතකොට අන්න එහෙම එන්න. ඒකට කැමති. ඥාන හරි යහුවොත් එහෙම මේ මාර්ගඵලලාභී කියලා. එහෙම බෑ. අපි පුතජන අපිත් එක්ක ඉන්න ඕනේ. නේද? පුදුමාකාර විදියට වෛර කරනවා නිකම් හරි කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් හරි බුදු කෙනෙක් හරි කියලා කිව්වොත් එහෙම අද බුදුහාමුදුරුව පහළ වුණොත් එහෙම නිකම් හරි මෛත්‍රී බුදුහාමුදුරුව අපි ওই දින ගණන් හරි වෙනස් වෙලා සම්පූර්ණ උන්වහන්සේට පහර දෙන මට්ටම කොයි විදියටද කියලා හිතා ගන්නවද? බෞ ප්‍රඥාවන්තය බෞතරයක් හිටියේ තවත් බෞතරයක් තවත් පිරිසක් ඒක විදිහට දිගට හරහට පහර දුන්නා. අදත් එහෙමයි. මොකද ගුණවන්තයාට දෙපාරක් හිතන්න නැතුව පහර දෙනෝ. මොකද ගුණවන්තේ පහර දෙන්නේ නැහනේ. ඒ නිසා අර තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා කියන වචනයක් තියෙනවනේ. ඒ වගේ මේ අර ගුණවන්තයෙකුට පහර දෙන්න බලාගෙන ඉන්නේ. මේ එක දවසක් මහත්මෙක් ඔය මම කියපු රේඩියෝ එකේ බණකට මට හොඳටම බැන්නා ටෙලිෆෝන් එකකින් කෝල් එකක් කරා. මං කිව්වා හොඳයි ඒක තමයි මහත්මේ ඒක තමයි කියලා මම හදෙනතු ඒ වෙලාවේ තිබ්බා එයාට ඉඳ දෙහිලා. මම ඊට පහුවෙන්ද කෝල් කරලා කියනවා මේ ඊයේ මම ටිකක් සැරින් වගේ කතා කරා ඒක මගේ හිතට හොඳමදි. මං කිව්වා නෑ මට එහෙම ප්‍රශ්නයක් දැනුන්නේ නෑ මගේ හිත නිකන් දැවෙනවා මට නිකන් කන්නත් දැවෙනවා කියලා කිව්වා. මයිසෙට වැරදුනා. ආ සමා වෙන්නේ. හා මං කිව්වා හොඳයි. මේ මිනිස්සු වැරදුනේ මේ මිනිස්සුන සමා වෙන්නත් කියලා. ඒක යාටම දැනින්නේ. ඉතින් අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ සමාව ගැනීමවත් දොස් කීමවත් අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මම කිව්වා ඒ ඔබට ඒ දේ තේරුම් ගිය විදියට තමයි ඔබට ඔය ගැටලුව ඇති වෙන්නේ ඇත්තේ. එතෙන් ගැටලුවක් ඇති වෙන දෙයක් මම කිව්වේ නෑ. සමගි දෘෂ්ටියට ආපු දෙය තමයි ඒ වැරදි වැටහීමක් ඇති කරගෙන එනි ප්‍රකාශයක් කළේ. මොකද කෙටිම කෙටියෙන් කිව්වොත් මං කිසිවක් කියන්නේ නැහැ. මේ ලෝකේ ඉන්නේ එක දෘෂ්ටියක් අයින් කළා තව දෘෂ්ටියක් ඇතුළත් කරනවා. අල්ලගන්න ඉඩ සලස්සනවා, ඇතුළත් කරන්න උත්සාහ කරනවා. ආගම් කරන්නෙත් ඕක. දෘෂ්ටි, මතවාද, දර්ශන, චින්තන පතුරවන ඕනම කෙනෙක් කරන්නේ මගේ දෘෂ්ටිය, මගේ සංකල්පේ හරි, අර සංකල්පේ වැරදි කියලා. දැන් අපි කරන්නේ, අපි කියන්නේ දෘෂ්ටියක් ගත වෙන්න ඕම නැහැ. මිනිස්සු දෘෂ්ටිගත වෙන්න ඕම නැහැ. ඒ දෘෂ්ටිගත වුණු සම්මාදිට්ඨික නෙමෙයි. සම්මා කියන ගුණයේ තියෙන්නෙම පිරිසුදු බව. ඔව්, පුත තමන්ට මේ වේදනාව ඇති වෙන. නෑ, ඒගොල්ලෝ පසුතැවෙන වැඩක් කරන්න ගොඩක් කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට. එහෙම දේවල් කරන්නේ ආවේගය නිසා, අනවබෝධය නිසා, ඒ වගේ දේවල්නේ. ඈ, ඔනේ පසුතැවෙන දේවල් මෙහෙමයි. ඉතින් තියෙනව වෙන්න පුළුවන්. ආනන්ද හාමුදුරන්ටත් වැඩි ධර්ම කරුණු වැටහීම් ආදිය සිදු වුණා. යම් යම් දේවල් සිදු වෙන්නට පුළුවන්. ඒ පසුතැවීමක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම පසුතැවීමක් දැනුණාම ඒක නිවැරදි කරගන්නේ හොඳ මිනිස්සෙක්. නැත්තම් ඒ මිනිස්සෙ එකෙන් දෙවිදෙවි ජීවත් වෙනව මිසක් සැනසීමේ යා ඒක නිවැරදි කරගන්න දන්නේ නැව. ගොඩාක් කට වෙලා තියෙන එහෙමයි. ලොකු ගිනි ජීවිතයේ තියෙනවා. එයාම දන්නේ නැහැ එයාට ඒ ගින්න කොහෙන්ද ආරම්භ වෙන්නේ, මොන හේතුවෙන්ද ආරම්භ වෙන්නේ කියලා එයාම දන්නේ නැහැ. එයාම මව්පියන්ට සලකන්නේ නැති නිසා, එයාම තමන්ගේ බිරිඳට සලකන විදිහේ වැරද්දක් නිසා, එයාම තමන්ගේ දරුවන්ට හරියට යුතුකම ඉෂ්ට කරේ නැති නිසා වෙන්න පුළුවන් ඒ දැවීම පහළ වෙන්නේ. නමුත් එයා දන්නේ මේ දැවීම මොකක් නිසා ඇති වෙනවද කියලා. ඒ නිසා බාර් එකට ගිහිල්ලා කියනනේ මට මේක සමනය කරලා දෙන්න කියලා. එහෙනම් තමයි බෙහෙත් ගන්නෙ. එතකොට දැවීම දෙක තුන වෙලා දැවි ඉඳලා ඒ මිනිස්සයා ඊළඟට තිරිසන් අපායට යනවා. දැන් ඕනම කාන්තාවක නම් ඒ ගෙවල් වල එහෙම ඒගොල්ලොම ගන්න චින්තනයේ යම් යම් වැරදි අඩුපාඩුකම් තිබ්බහම එයාම කරන දේ එයාගේ හිතට කියනවා. වේස මහන්සියලා මේ 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 හරි හම්බ කරලා දෙන ස්වාමියාට මම චේතනාවෙන් මේ සලකන විදිය ඒ මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. දරුවන්ට වෙන්න පුළුවන්, මව්පියන්ට වෙන්න පුළුවන්, සහෝදරයන්ගේ ඒ දෙයකදී වෙන්න පුළුවන්. මම මේ විදියට මෙහෙම අසාධාරණ විදියට මෙහෙම දේපල ටික අල්ලගත්තා. මෙතන එහෙම දෙයක් චින්තනයක් හිත තුල ඇති වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක වැරද්දක් කියලා තේරුම් ගන්න. ඒක निराකරණය කර ගන්න ඕන. ඒක හොඳටම निराකරණය කර ගන්න ඕන. ඒක ඊටාම පැහැදිලි. අපි වුණත් එහෙමයි. දැන් අපි යම් කිසි දෙයකට කියලා අපි මේ මේ ආධාරයක් හරි මුදලක් හරි ගත්තාම ඒකෙන් වෙන ක්‍රියාවලිය අපි හරියටම දායකයට කියන්න ඕන. කිව්වේ නැති වුණොත් ප්‍රශ්නයක්. එකපාරක් මම මට අපේ මේ දායකයෝ විසින් මේ ලබා දීපු මුදල් හදලා ටික මම මේ ඉන්දියාවේ යවන්න කෙනෙකුට මම සල්ලි ටිකක් දුන්නා. එතන මං කිව්වා මම එහෙම ලැබෙච්ච දේ මම පින්කමක් කර අර අහවල් අම්ම කෙනෙකුට මම ඉන්දියාවේ යන්න මං උදව් කළා කියලා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. ඒ වගේ තමන් තුළ තියෙන්න ඕන ඒ පැහැදිලියත් විවෘතත්වයේ තියෙන්න ඕන. නැත්තම් දවනො. මිනිස්සුන්ගේ හිත පැහැදිලි නැත්තම් විවෘත නැත්තම් වේදනාවල් දෙනවා. පීඩාවල් ඇති කරනවා. ඒකයි හේතුව. වෙන හේතුවක් නැහැ. එතකොට රහසින් පව කරන්න පුළුවන් කමක් නැහැ. හිතට රහසින්. හිතට රහසින් පව කරන්න බෑනේ. එතකොට අපි රහසක් නැත්තේ මොකද? රහසින්වත් පව නොකරන සේක කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ හිතට රහසින් මුකුත් කරන්න. ලෝකෙට නෙමෙයි හැංගෙන්න ඕන. මේ 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 විවෘත වෙන්න ඕන තමන් හිතට. ලෝකෙට විවෘත වෙන්න ඔන්නේ තමන්ගේ හිතට තමයි විවෘත වුණාම හරි.
සම්මත
නෑ නෑ හිතින්වත් පවක් කරන්න ඈ ඔව් ඉතින් අරක තමයි හිතේ හිතින්වත් මනෝවිදයෙන්වත් පව නොකරන ගුණේනේ තියෙනවයි කියලා තමයි කියන්නේ ඒ ගුණේ තියෙනවයි කියලා කියන්නේ ඒ විවිධාකාර විදියට ඉතින් බුදුහාමුදුරන්ට අනේකාකාර ගුණ වැයුම් කරන්න තමයි අපි මේ විදියට යොදාගෙන තියෙන්නේ ගුණ වැයුම් කරන්නයි තියෙන්නේ දැන් අපි වැඩ ඉන්න ආසනේ මොකද්ද තමා අහන ඔබ වාඩි වෙලා ඉන්නේ මොන ආසනේද මොන වගේ ආසනයකද ඔබ වාඩි වෙලා ඉන්නේ හා මොන ආසනේද ඉන්නේ හා ඔව් මොන ආසනේද තමන් ඉන්නේ ඈ ඔව් ඒක තමයි අහන්නේ ඒක හරි දෙන්නේක ලොකු දෙයක් එහෙම දෙයක් අහන්නේ කියලා එහෙනම් ඒකේ උත්තරේ මොකන්ද මොන ආසනේද ඉන්නේ ඔයා ඔබතුමා ඔබතුමියේ ඉන්නේ කොයි ආසනේද වාඩිලා ඉන්නේ ගත් කටටම කිව්වා නම් ප්ලාස්ටික් පුටුවක කියලා නේ ෂොක් කඩේ නේ නේද ඒක තමයි ඒක ඔව් මොන ආසනයකද ඉන්නේ මොන ආසනේද වැඩ ඉන්නේ ඕකත් අර පඳු පුල් ආසනේ වගේද වරින් වර උණු වෙනවා හීතල වෙනවා ඈ ඔව් අනිවාර්යෙන් ওই වාඩි වෙලා ඉන්න ආසනේ රත් වෙනවා සක්කර දේවේන්ද්‍රගේ පඳු පුල් ආසනේ උණු උණයි කතාව නේ නමුත් කවදාවත් මේ මාර්ගඵලලාභීන් මේ වාඩි වෙලා ඉන්න මේ මගඵලලාභීන් රහතන් වහන්සේලා වැඩ ඉන්න ආසන රත් වෙන්නේ නැහැ ඈ ඔව් තමන් වාඩි වෙලා ඉන්න තැන ඉතින් රත් වෙනවනේ ටික
වෙලාවකට හොඳට
ඉඳලා ආයි ටික වෙලාවකදී ඔව් කාලගුණේ වගේ තමයි වෙලාවකට වහිනවා වෙලාවකට පායනවා වෙලාවකට සපයි වෙලාවකට දුකයි ඒ වාඩි වෙලා ඉන්න ආසනේ මේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආසනේ තමයි ඒ ඉන්නේ නේද සක්‍ර දේවේන්ද්‍රයාට දුකක් කනස්සල්ලක් ලොකු පීඩාවක් ඇති වුණාමනේ පණුපුල් ආසනේ උණු වෙන්නේ. ඉතින් ඒ වගේ අපිටත් විපතක් කරදරයක් හානියක් වෙනවයි කියලා තේරුනහම තමයි ආසනේ උණු වෙන්නේ. රත් වෙන්නේ. ඇයි අපි රත් වෙන්නේ අපේ දෘෂ්ටියනේ. අපේ දෘෂ්ටිය තමයි රත් වෙන්නේ. දැන් අපි කියන්නේ මේ අරවට රත් නොවී ඉන්න, මේවට රත් නොවී ඉන්න, අරකට දුක් නොවී ඉන්න, මේකට අඬන්නේ නැතුව ඉන්න. එහෙම නෙවෙයි ඒක නෙවෙයි වම්මේ කියන්නේ අරක නොකහා ඉන්න මේක රස බලන්න නැතු වෙන තේ කබ්බනකොට ඒක හොඳට රස බලලා බොන්න කෑමක් කනකොට ඒක රස බලලා කන්න කෑම කනන එක එපා වෙන්නම කන්න දැන් මං වගේම අන්නාසි ගෙඩියක් කන්නුම නම් වුණොත් මං ඒ කෑල්ල දෙක කලින් ගින ගෙඩියම කනවා එතකොට ඉවරයි ඒ වෙලෙ ඉවරයි ආයි මිනිස්සයා මේක ඕන්නේ දැන් මම අරකු බොන මිනිස්සුෙකුට උනත් මං කියන්නේ ඉතින් එක දවසක බොනවා නම් බියර් කේස් එකක් විතර බොන්නේ. ඒක ඉවරයි නේ කයි බොන්නේ. එක්ක මැරෙන්නේ ජීවත් වෙන්නේ. ඒක දැනි බොන්නේ. එතකොට ඉවරයි. එතනින්ම ඒකේ තෘෂ්ණාව තණ්හාව නැති වෙනවා. දැන් හැමදාම දවසට සිගරට් එක එක බොන්න ගියාම නේ ඔහොම නේ බණ්ඩලයක් විතර බොන්නේ එක දවසට. අයි බොන්නේ නැහැ මිනිස්සයා ජීවිතේ. ඉවරයි. ඒව කරන්න කියලා නෙමෙයි අපි කියන්නේ ඒව නතර මේව කරන්න නෙමෙයි ඒ කියන්නේ මේ ලෝකයේ දිහා අර 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 වගේ හිතේ තීද්දි හිතේ තියෙන දේවල් වසන් කරන්න නෙමෙයි ඒවා විවෘතව අඳුනගෙන දුරු කරන්න කියන එක කියන්නේ දුරු කරන්න කියන එක කියන්නේ. හරි නමුත් යම්කිසි මිනිස්සෙකුට යම්කිසි දෙයක් ගැන ප්‍රබල ආශාවක් කැමැත්තක් ඇති වෙනවා. ඒ දේ යහපත් විදියට එයාට ඒ දේ ලබා ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ඇයි මේ මිනිස්සයා ඒ වැඩේ නොකර ඉන්නේ? එතකොට තමන්ගේ හිතට තම වද දෙනවනේ. තමන්ට අද හිතෙනවා සුදු හාලේ බත් ටිකක් කන්න ඕන කියලා. අහවල් මේ මහල් වර්ගයෙන් බත් ටිකක් කන්න ඕන කියලා. අහවල් එළවලුනේ ඒ තෘෂ්ණාව තීන්දියයි නොකා ඉන්නේ. සම්මිය ප්‍රතිපදාවකට අනුව ඉදී හදාගන්නත් පුළුවන් නම් ඇයි නොකයින්නේ? අර එක හාමුදුරු කෙනෙකුට නිවන් දකින්න බැරි වුණානේ කකුළු මස් කන්න ඕන වෙලා. ඒ හාමුදුරු එහෙ තැවිතැවි ඉන්නවා. ඉතින් දහන්දුරු කිව්වා ගිහිල්ලා වැඩලා ඒ ප්‍රදේශයට මේ පිණ්ඩපාතේ වඩින්න කියලා මොහුදු කරේකට. එතකොට හම්බ වුණා. හම්බ වුණාම දානවැල්ල දුහම ඒ තෘෂ්ණාවේ තණ්හා විවරයි. නමුත් අපිට තියෙන මිනිස්සුන්ට තියෙන තණ්හාව නම් එක කකුලක් කවල හරියන්නේ නැහැ. ඒ වන්සර කකුල ලොරියක් කෑවත් පායන්නේ නැහැ. සමහර තෘෂ්ණාවල් එහෙම තියෙනවා. සමහර තෘෂ්ණාවල් තියෙනවා. ඒක ඒ ජීවිතේ මේ අත්දැක්කහම ඉවරයි. සමහර ස්වාමීන් වහන්සේලා ඔය සිවුරු ඇරලා හිමිහි යනවා ගිහි ජීවිතේ ලොකු සිහිනම වාගෙන ගිහිල්ලා මොකද කියන්නේ? ඒක මම අපි දන්න එක ගුරුවරයෙක් ඉන්න ගුරු හාමුදුරු කෙනෙක් ඉස්සර පස්සේ ඉතින් ඇරලා මේක විවාහයලා දැන් ඉතින් පළතුරු කඩයක් දාගෙන ඉන්නවා. ඉතින් මං ගියපු වෙලාවක මම ඇඹිලි පිටියේ පැත්තේ මම දැන් සැපයිද? දැන් බබෙකුත් වදාගෙන තර කෙටි ඇඳගෙන පළතුරු කඩේට වෙලා ඉන්නවා. අයිය දැන් සැපද? ඒක මොන සැපද ඉතින් ඔය ඉන්න සැපද ආදරේ ඔය ඉන්නවෙ ඉතින් අපිට ඉතින් හරියට මාර්ග උපදේශයක් නැහැනේ, තිබ්බේ නැහැනේ, ධහමක් තිබ්බේ නැහැනේ. ඉතින් අපි ඔය ඉගෙන ගත්තා, ඉතින් මේ ගුරුපත් වීමක් ගත්තා. දැන් ඉතින් මේ අමතර ආදායමට කඩේ හුද්දාගෙන ඉන්නවා කියලා කිව්වා. ජීවිතේ නැ අපි වගේ වුණොත් හැම දෙනාම ඒක අසාධාරණයක් ලෝකෙට. මම අගය කරන ධර්මල්ලෝ හතර පස් දිනක් හදන තාත්ත කෙනෙක් මේ ආත්මార్థකාමී විදියට මහාන වෙලා පැත්තකට වෙලා ඉන්නවට වඩා, හැබැයි ඒ දෙයින් ප්‍රතිඵලයක් අරගෙන ලෝකෙට ධර්මයක් කියන කෙනෙක් නම් ඊටත් වඩා වටිනවා. ඊටත් වඩා වටිනවා ඒක. හැබැයි අර වගේ උත්තමයෝ නිසා තමයි, මේ අය නිසා තමයි අපි වගේ දරුවෝ හරි බිහි වෙලා මේ ලෝකෙට මේ බිහි වෙන්නේ. නැත්නම් ඉතින් අපේ තාත්තත් මහනුණා නම් නැහැ නේද? ඈ අපේ තාත්තත් මහනුණා නම් නැහැ නේද? ඒ නිසා ඒකත් අපි අගය කරනවා. ඒක ඉතාම ශ්‍රේෂ්ඨ. මේ එකක්වත් අපිට විසි කරන්න බෑ. ගහක කොළ, මල්, මුල්, කඳ, එළය, මේ එකක්වත් වැරදි වැඩක් නැති දෙයක්, සුළු දෙයක් නෑ. හැම දෙයක්ම වටිනවා. හැම දෙයක්ම වටිනවා. දැන් ඔය ඇත්ත විශේෂයෙන් අපිට වඩා වයසෙන් එහාට ගිහිල්ලා 50 පැනලනේ ඔක්කොම ඉන්නේ. දැන් ජීවිතේ හැම දෙයක්ම දන්නවා. මොනවද දන්නේ නැත්තේ? ආහාර පාන භුක්ති විඳින ඒවා, දරුමල්ලු හදලා තියෙනවා, කසාද බැඳලා තියෙනවා, ඈ විනෝද චාරිකා මේ ගිහිල්ලා තියෙනවා, රටවල් වලට ගිහිල්ලා තියෙනවා. දැන් ලෝකේ පිළිබඳව තියෙනවා. තා මොනවද ඕන කියලා අහන්න ඕන හිතෙන්. කෙලින්ම අහන්න තමන්ගේ හිතෙන් තව නුඹට ඕන මොනවද? ඈ ලෝකෝත්තර ධර්මයේ දැන් ලෝකයෙන් වැඩක් නැහැ කියන එක Tamanta තේරිලාද තියෙන්නේ? දැන් තව හරි මොනව හරි රටකට හරි යන්න ආසාවක් තියෙනවා නම් අනේ මං ගිහිල්ලා නැහැ මේ තාම කියලා මේ රටට හරි හිතක් තියෙනවා නම් යන්න. ඊළඟ මේක නිවෙනවා. ලොකු බැඳීමක් තියෙනවා නම් ඒ සාමාන්‍ය බැඳීම්නේ අපේ හිතවල නැති කරන්න පුළුවන්. ලොකු බැඳීම් එහෙම නැති කරන්න බෑ. ලොකු බැඳීම් එහෙම නැති කරන්න බෑ. ඒව යම් ආකාරයක දෘශ්‍යමාන වෙලා පැහැදිලි වෙලා තේරුම් ගියාට පස්සේ තමයි ඒව බැඳීම් නැති කරන්න පුළුවන්. එහෙම නැතුව බෑ. හිතට ඒව ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේදේ කරවන්නම ඕන. එහෙම නැත්තම් බෑ. තේරුම් කළම දෙන්න ඕන. දැන් ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ බොහොම මේ ස්ත්‍රී ලොල් කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කම යාට නිවන් දකින්න හම්බ වෙන්නේ නැ මේ ලොල් බව නිසා. ඒ නිසා මොකද කරේ? කලන්තට යන්න කිව්වා භාවනා කරන්න. කනත්තර ගිහිල්ලා අලුත්ම මිනි අලුත්ම ස්ත්‍රීන් මැරිලා ගෙන අපේව දිනෝ මේව දැක්කහම අර ඔච්චර මේ කුණු වෙලා නැහැනේ මෙයා කියනෝ මේ ස්වාමීනි මට රාගසිත පහළ වුණා සම්මෙලිච්ච මලගුණ දැකලා රාගසිත පහළ වුණා ඊට පස්සේ කියනවා කමන්නේ යන්න ආයුෂ්මතුන් ආය යන්න ආයේ ගිහිල්ලා බලනකොට ස්වාමීනි අර එදා වගේ නෙමෙයි අද නම් ටිකක් ඉදිමිලා මේ ඕජාව එහෙම ටික ටික යනවා මට ටිකක් අප්‍රසන්න ගතියක් ඇති වුණා ආ කමන්නේ ඊට පහුවෙන්දත් යන්න ඕම දිගට යවනකොට කොහොමද අර මුලින් පහළ වෙච්ච සිත හොන්න දාත්තේ ඔහොම ස්වභාවයක් හිතේ තියෙන මිනිසාවේ ඔවැනි ස්වභාවයක් හිතේ තියෙන ජීවිතේ කියන හිත කියන එක දැන් තේරුම් ගත්තා. දැන් අපි නම් කියන එක පාට හරි වැරද්දක් කියලානේ නෑ බලන්න බුදුහාමුදුරේ හිතේ ස්වභාවය වැරද්දක් හැටියට දැක්කේ නෑ. හිතේ ස්වභාවය වැරද්දක් හැටියට දැක්කේ නෑ. හිතේ ස්වභාවය නිවැරදි කරන්නට කටයුතු කළා. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මොකන්ද? අර යම් යම් දේවල් එක පාරටම දැකලා මොකද කියන්නේ? වරද්දක් හැටියට ලකන සලකන ඒක තමයි හිතේ ස්වභාවය. ඒ වගේ තමන්ගේ ජීවිතෙත් තියෙන දේවල් තමන් තේරුම් ගන්න තමන් ක්‍රියා කරන්න ඕන. ඒකේ ඒ එතෙන්දි ප්‍රායෝගික ආදීනමයක් ඒ පෙන්වුවේ ජීවිතය තුළ. ඊට පස්සේ අපේ ජීවිතය ගැන අපිට මාන්නයක් තියෙනවනම් අපිට හිතන්න පුළුවන් අවුරුදු අපේ පොඩිම කාලේ අවුරුදු 1 2 ඉඳලා අපිට හිතන්න පුළුවන් අවුරුදු 80ක් වෙනකම් 90ක් 100ක් වෙනකම්. එතකොට තමන් ගැන තමන්ගේ ආත්මයට තියෙන මේ බැඳීමේ තමන්ගේ ජීවිතයේ කියන මේ මායා දෘෂ්ටිය තමන්ට නැති වෙනවා. ඒක කොයි විදියටද ඉන්නේ බලන් ළමා කාලේ බොහොම හැඩරුවයි අවුරුදු 20 ගණන් වෙනකොට තවත් ප්‍රසන්නයි පිරිපුන් පරිණතයි තවත් අවුරුදු 30 ගණක් වෙනකොට මෙහෙමයි 40 ගණක් වෙනකොට මෙහෙමයි 50 ගණක් දැන් වයසට ගියාම ඉතින් ෆොටෝ ටික ගෙනල්ලා එකතු කරන්නකෝ මේම වයසට ගියපු විදිය ඒ විදිහටම ජීවිතේ ඉස්සරහට ගණන් හදා. එතකොට ආත්ම ආශාව ජීවිතේට තියෙන ආශාව නැති වෙලා යනවා. දැන් ඒ එකක්වත් පිළිකුල් කර කර හිටිය කියෝ කියෝ හිටිය කියලා නිවන් දකින්නේ නැහැ. අපි බැඳීම් නැති කර ගැනීම නිවන් දැකීමට උදව්වක් මිසක් නිවන නෙමෙයි. මම දකින්නේ බැඳීම් නැති කිරීම හෑම් බ්‍රේක් බහනවා වගේ වැඩක් කියලා. වාහනවල තියෙන හෑම් බ්‍රේක් එක තියෙන්නේ රෝද හතර තදින් අල්ලලා තියෙන එක තමයි හෑම් බ්‍රේක්. එහෙමත් නැත්නම් පිටුපසින් අල්ලලා බැඳලා තියෙන ඔරුවකනම් අර මේ නංගුරුම වගේ. ඒ නංගුරුම අතහැරීම කියලා කියන්නේ නිවන නෙමෙයි. නිවනට යන්න ආරම්භය. හැම්බේ බෑවයි කියලා ඔක්කොම හරියන්නේ නැහැ. නංගුරුම ගත්තයි කියලා ඔක්කොම හරියන්නේ නැහැ. අන්න එයාට තමයි ඊළඟට නිවන් දකින්න යන්න පුළුවන්. දැන් මේ කට්ටිය ඉන්නේ නංගුරන් දාගෙන. ඈ? නංගුරන් දාගෙන ඉන්නේ තැන් තැන් වල. එතකොට තියෙන මේ දේවල් මේ භෞතික දේ ඒ විදියට මම ඒ දේ ඒ විදියට ඒ ආකාරයට ඉස්ත කරන්න මට පුළුවන් නිවන් දැක්කත් කියන එක තේරුම් ගන්න. මම මනසින්නේ නිවන් දකින්න ඕන. දැන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මේ විදියට මේ නතර වෙලා ඉන්නක දුර්වලකමක් කියලා. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිභාලෝ විහඤ්ඤති කියලා. මේ මහත්ය මේ ධර්ම නෑ ඕනම කෙනෙක් ඔව් සියල්ලම තියෙන්නේ තමන්ගේ හිතේනේ. තමන් ළඟ තියෙන්නේ බාහිර දේවල් කියලා දෙයක් නැහැනේ. ඔක්කොම සිතේ තමයි තියෙන්නේ. පිටස්තර බැඳින් අධ්‍යාත්මික බැඳින් ඔක්කොම තියෙන හිතේ මායාවනේ විඥානේනේ පෙන්නන්නේ බාහිර කියලා දෙයක් අපි මේම ඈත් කරන්න ලං කරන්න ඕනේ නැහනේ භෞතික දෙයින් කරන්න ඕනේ නැහැ හිතෙන් තමයි අපි කරන්නේ දැන් අහන ප්‍රශ්නේ තමයි අර භෞතික දේවල් ඔක්කොමත් අයින් කරන්න පුළුවන් ඊළඟට Tamanට ඉතුරු වෙනවද මොනවා හරි තමා තුල මේ අයින් කරගන්න කියලා දෙයක් ඒක බලන්න ඕන තමම්ම තමම්ම බලන්න තමන් කොහේ ගමනක් කියන එකක් ආරම්භ බැඳීම් නිදහස් කළාට පස්සේ ගමනට වීර්ය කරන්න ඕනනේ ගමනට වීර්ය කරන්න ඕන හබල් ගහනවා කියන්නේ ඒකනේ වීර්ය ඒකට වීර්ය කරන්න ඕන කොහේද නිර්වාණයේ දිශාවට වීර්ය කරන්න ඕන මම මේ අශේෂ විරාග නිරෝධ අවස්ථාවට මගේ හිත පත් කරගන්න ඕන ඒ කියන්නේ ඒගොඩට මගේ ඔරුව දිහත් කරන්න ඕන මේ යොමු කරන්න ඕන එතකොට තමන් මේ සංසාරේ නැමැති දෙයින් ඒගොඩ වෙන්න ක්‍රියා කරන්න ඕන අපි මේ බලාගෙන බලාපොරොත්තු වෙලා තියෙන්නේ අර නිවන් දැක්කා හරි සංවරයක් තියෙන කෙනා හරි කියලා කියන්නේ මේ අමුතු කෙනෙක් කියලා. එයාට වෙන මානසිකත්වයකට යන්න බෑ. එයා බොහොම නිමිච්ච කෙනෙක්. මින් බලාගෙන ඉච්ච දුන්න දෙයක් කාලා සද්ද නැතු ඉන්න කෙනෙක්. මේ අමුතුම චරිතයක් තමයි අපි අර හිර කරලා වට කරලා හදාගත්ත චරිතයක් තමයි අපි සිල්වතුන් කියලා හැදෙව්වේ. අර අපි තාපස ස්වාමින්වහන්සේලා වගේ ඒගොල්ලෝ හරියට පාත්‍රය අරගෙන සිවුර පොරවලා හදලා තියෙනවා මෙන්න මෙහෙම තමයි මාර්ගඵලලාභියයි දැන් මගේ ජීවිතේ දිහා බලන්න ගියොත් එහෙම සමහරලාට මන් දන්නේ මම සමහර අයට වඩා සංකීර්ණයි සාමාන්‍ය බුද්ධජනයටත් වඩා සංකීර්ණයි මට කම්පියුටර් තියෙනවා ටීවී තියෙනවා මේ ඔක්කොම පහසු ගන් තියෙනවා මේ ගහගෙන නගින්න උනොත් නගින්න පුළුවන් කොන්ක්‍රීට් හදන්න පුළුවන් බදා හදන්න පුළුවන් දුවන්න පදින්න පුළුවන් මේ සැරට කතා කරන්නත් පුළුවන් හිමින් කතා කරන්නත් පුළුවන් මිනිස්සුන්ට බනින්නත් පුළුවන් දැන් මේ පහුගිය දවසේ එක වැඩක් දිගට කරලා දෙන්න මම කෝ මහත්තයෝ ඔය මහත්තයෝ ඔය මගේ වැඩේ පහු කරන්නේ නිතරම මාස ගානක් තිස්සේ මම මේ දැහැමි නිසා වෙන මිනිස්සෙක් නම් බනිනවනේ ඔයාලට කතා කරලා මම අන්තිම සැරේදී කතා කරලා ඇහුවා මාත් එක්ක කට ප්ලාස්ටික්ද කියලා. ඒ කියන්නේ මේ මිනිස්සු හැමදාම කියනවා හෙට එනවා කියනවා මං කොහෙවත් ගමනක් යන්න නැතුව මේ ඉන්නවා බලාගෙන ඉන්නේ. එතකොට මං කිව්වා මොකද්ද මහත්මේ මේ කරන වැඩේ මම වැඩපාඩු කරන් බලාගෙන ඉන්නවා ඔබතුමා එයි කියලා එනවායි කිව්වම. ওই විදිහට සියවතාවක් විතර කඩාකප්පල් කරනකොට මොනවා හරි කියන්න එනවා. ඊට පස්සේ මම අහනවා කොහොමද මහත්මේ කට ප්ලාස්ටික්ද කියලා. ඉතින් දිවක් ඇදි මිනිස්සේ කාරියට වචනයක් කියන්නේ බෑ. ඊට පස්සේ ඊට පහු වෙන්නම ගනලා වැඩේ කළා. බස් කෙනෙක්. ඔව්. ඊට පස්සේ ඊට පහු වෙන්නම ඇවිල්ලා වැඩේ කළා. අන්න ඒ වගේ තියෙන සමහර අයට මම දැක්කර සමහර ගවයෝ ඉන්නෝ යමම් පුතා කවුන් ගියා. සමහර අයට හරි හයියෙන් කොටු පාරක් ගන්න. ඊට පස්සේ මම ඉගෙන ගත්තා මේ ගමට කෝල් එකක් හරි දාලා බණ නිවැරදි ඉගෙන ගන්න ඕන කියලා. ලියාගෙන පස්සේ ඊට පස්සේ මේ වගේ අයට බනින්නේ කොහොමද කියලා ලියාගෙන මේ බලාගෙන කියන්න හරි ඕන වෙන සමහර අයගෙන් මේ ප්‍රයෝජන ගන්න. ඒ සමහර අයගේ සිත්වල ස්වභාවය. නමුත් දැන් ඔය ඇත්තන්ට නිවන කරා යන්න මොන වගේ කෝටු පාරක්ද වදින්න ඕන? ඈ කොඩු බාරක් ඉන්නවා දැන් මානේ එහෙම තියෙන කෙනෙක් අර කොසල් රජුරුව එහෙමනේ කිව්වේ බලන්න ස්වාමීනි ඔබ වහන්සේමමයි දෙන්න මේක හා සමානනේ කොසල් රජුරුව කියන්නේ මොකද්ද ඔබ වහන්සේමයි දෙන්න මේක සමානයි ඔබ වහන්සේටත් පිරිවර ඉන්නු මටත් පිරිවර ඉන්නවා. ඔබ වහන්සේටත් මිනිස්සු ගරු කරනෝ හිස නමනු මටත් මිනිස්සු ගරු කරනෝ හිස නමනු. ඔබ වහන්සේටත් ලොකු ලොකු තැන්වල ධර්ම දේශනා ඒ ආරාධනා ලැබෙනු පිරිස් ඉන්නෝ මටත් ඒ වගේ පිරිස් ඉන්නෝ ආරාධනා ලැබ. ඈ එක එක වයසේ ඒ වගේ දේවල් ඉතින් අපි කියනවා. ඉතින් ඊට පස්සේ අහනවා හොඳයි මහරජය නැගෙනහිර දිසාවෙන් කන්දක් පෙරලගෙන આવොත් මොකද කරන්නේ? ස්වාමීනි මේ බස්නාහිර දිසාවට දුවනවා. බස්නාහිර දිසාවෙන් කන්දක් පෙරලන් આવොත් උතුරු දිසාවට දුවනවා. උතුරු දිසාවෙන් කන්දක් පෙරලන් ආව දකුණු දිසාවට දුවනවා. හතර පැත්තෙන්ම කඳු පෙරලගෙන આવ අන්නේතකොට නම් කරන්න දෙයක් නෑ ස්වාමීනි. අන්නේතකොට නම් කරන්න දෙයක් නෑ ස්වාමීනි. ඔය ඇත්තන්ටත් සමහර වෙලාවට අර හිඩසක් පේනවයි කියලා තැනින් දුවගෙන යනවා. හැබැයි යම් කිසි දවසක දුක්ඛ සත්‍ය තේරෙනවයි කියලා කියන්නේ හතර පැත්තෙන්ම කඳු වෙනවා. ඕනම ජීවිතේට හතර පැත්තෙන්ම කඳු වෙනවා. ඒ කියන්නේ පැනලා යන්න තැනක් නැති වෙනවා මාරයගෙන්. මතක තියාගන්න. මාරයගෙන් පැනලා යන්න තැනක් නැති වෙනවා. අන්න එදාට ඔබේ ඔය මාන්න එකක්වත් වැඩගත් නැහැ කියලා තේරුණා. දැන් එතන රජතුමාට පෙන්වුවේ ඔබේ රජකමිනුත් වැඩක් නැහැ. ඔබේ පාලකයන්ගෙන් වැඩකුත් නැහැ. ඔබේ ධනයෙන් වැඩකුත් නැහැ. ඔබේ ඔය තියෙන කිසිම දෙයකින් වැඩක් නැති වෙනවා. හතර පැත්තෙම කඳු හතරක් පෙරලගෙන ආවොත්. පෙරලගෙන ආවොත් ඔය එකක්වත් වැඩක් නැහැ.
ප්‍රඥාමධිකමක්
ඔව් නුවණ ප්‍රඥාව වුමනා කරනවා. ප්‍රඥාව කොමත් මධිකමක් නිසා නේතන කොසල් රජුරෝ ඒ තත්ත්වයෙන් සිටී නුවණ පහද ගන්න බැරි වුණේ ප්‍රඥාව මධිකමක් නිසා තමයි. නමුත් එතෙන්දී යම් ආකාරයක ප්‍රඥාව උදා වුණා. බුදුහාමුදුරන්ට හරි සද්ධාව තිබ්බට කොසල් රජුරෝ කියලා කියන්නේ ඉතින් ලෞකික පැතිවලට බොහෝම ආස කරපු කෙනෙක්නේ. ඔව් තේනවනේ. දැන් මටත් හිතෙනවා මමත් මේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය කෙනෙක් කියලා. හිටියට බුදුහාමුදුරු බොහොම හොඳයි, බණත් බොහොම හොඳයි. ඒ වුණාට බණහන්න නෙමෙයි හිත. ඒ දායිදා දිවිච ලෞකික ජීවිතවල ඔහි ජීවත් වුණා. බුදුහාමුදුරු හොඳයි. ඒකට අපිට වෙලාවක් නැහැ. පැහැදීමෙන් හිටියේ නේ. පැහැදිලා ගරු සරුවේ. ඒ වුණාට දකින්නවා දැන් පිනක් කරන්න මොනව හරි කරන්න තිබුණා කළා. ඒ වුණාට එළවමක් නෑ. දැන් අපි හිතමු ජේත කුමාරයා ජේතවනාරාමේ. ඉතින් එයාට තිබ්බනේ සම්පූර්ණ පරිත්‍යාග කරන්න මේක බුදු කෙනෙකුට කියලා. නිකන් දුන්නේ නෙවරසුණු තමාට සල්ලියට දුන්නේ. හල්ලි වලට දීලා පොඩි පර්චස් 10ක් විතර පුංචි කෑල්ලක් දීලා කිව්ව මගේ නම දාන්න කියලා. මම මේ කෑල්ල නිකන් දෙනවා මගේ නම දාන්න. බලන්න මෙහෙම නම ප්‍රසිද්ධ කරගන්න උමනා කෙනෙක් නෙවෙයි නිසා ආයෙක සුළු දෙයක් මන් දාන්නම්. මන් නම දාන්න. කුමාර උද්‍යානයක් නේ ඔය ඉස්සර තිබිච්ච ජේත කුමාරයගේ. ඉස්සර කුමාරවරුන්ට දැන් ඉන්න ලොකු අයට වගේ බණ්ඩාර වෙල එකයි මහනුවර එකයි බංගලෝ තියෙනවානේ. ඒ වගේ කුමාරයාගේ එක්තරා බංගලාවක් ඒ ප්‍රදේශයේ ලස්සනට හදලා එයාගේ මල් උද්‍යානයේ ආව සතුටු වෙන මේ ප්‍රීතිමත් වාසය කරන්න විවේක ගන්න එන ස්ථානය. ඒක මුදලට ගත්තා. ඒක බොහොම ලස්සන හැඩයකින් තිබුණා කියලා කියනවා. බිත්තරයක හැඩයකින් ලස්සන කන්දක් يعني බිත්තරයක වගේලු හැඩේ දෙපැත්තට වතුර ගලාගෙන යන විදිහට කඳු ගැටයක් තමයි තිබිලා තියෙන්නේ. අක්කර 25ක් පමණ විශාල මේ භූමි භාගයක් තිබිලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වවල වෙන්න පුළුවන්. ඔය ඇත්ත සමහර ලාට බුදුරජාණන් වහන්සේලාට එක වාතාවක් හරි ධම්මෙදනක් ඇති. නමුත් ඉතින් කොහොමද පිටින් බුදු කෙනෙක් දකින්නේ? දකින්න බෑනේ. පිටින් දකින්න පුළුවන් ලස්සන කෙනෙක් ඉන්නවා. කාය සංවරයේ තියෙන කෙනෙක් ඉන්නවා. අධ්‍යාත්මය දකින්න බෑ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධම්ම දැක්කොත් විතරයි මාව පේන්නේ. නැත්තම් පේන්නේ තමන්ගේ හිතේ තියෙන වෛරය, තමන්ගේ හිතේ තියෙන ලෝභය, තමන්ගේ හිතේ තියෙන තණ්හාව, තමන්ගේ හිතේ තියෙන මාන්නය තමයි හරි තියෙන්නේ. තමන් ආඩම්බර නම් පේන්නේ නැද්ද? දරයාගේ ආඩම්බරේ
ගොඩක් කලාවට තමන් ආඩම්බර අය එහෙම තියන්නේ. බලන්න අර මිනිස්සු ඉරිසියා කරනවා අපිට. එහෙම කියන්න ගොඩක් කලාවට තමා තුළ තියෙන ඉරිසියාව. ඈ බලන්න අර මිනිස්සු හච්චර ලෝභයි කියලා කියනවා. දැන් එතකොට අපි මේ එකක්වත් කියන තලයක මම නැහැ. අර ඉරිසියා කියන්නේත් නැහැ, මෙයා ලෝභයි කියන්නේත් නැහැ, මුකුත් නැහැ. මේ සමස්ත සමාජ ක්‍රියාවලිය විග්‍රහ කරන තැනක ඉන්නේ මම. කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙමෙයි මේ. එහෙම වුණොත් එහෙම මම ඔක්කොම තියෙනගෙන ආවෙනවා. ඒ කියන්නේ අර ඉරිසියයි කියලා බයිනවා, මෙයාට ලෝභයි කියලා බයිනවා නේද? එහෙම වුණොත් ඔක්කොම තියෙනගෙන ආවෙනවා. එතකොට මේ සමස්ත සමාජ පද්ධතිය සහ මානසික පද්ධතිය විග්‍රහ කරන්න කතා කරන මිසක් අපි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මොකද ඇඟිල්ල දික් කරන්න අපිට ඇඟිල්ලක් නැහැ. මට කියලා ඇඟිල්ලක් නැහැ දික් කරන්න. ඉතින් මං කොහොමද ඇඟිල්ලක් නැති මං දික් කරන්නේ? ඊදී නේද? තමන්ගේ කියලා ඒක දෙයක් තියෙන්නේ. එතකොට මේ ශරීරයයි මනසයි තමන්ගේ නෙමෙයි කියලා තමන් අවබෝධ කරගත්තට පස්සේ තමා කියලා කෙනෙක් තමා තුල පවත්වා ගන්නෙ නැත්තම් තමා විසින් කිසිවෙකුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඔව් ඒ දර්ශනේ, ඔව් ඒ දර්ශනේ, ඒ දර්ශනේ තාම පැහැදිලිව තේරෙනවා. ඒක හරි පුදුමයි කියලා කියන්නේ, ඒක තේරෙන්නේ නැති වුණාට සමාජය හරි පුදුමයි. මට දහම මුලින්ම අවබෝධ වෙච්ච දවසේම මම බස් එකේ නැගලා ඉතින් එනවා. මම ඉතින් කල්පනා කරා මේ මිනිස්සුන්ටත් මොන විදියකින් හරි දැනෙන්නේ විශේෂ දහමක් අද තියෙනවා මගේ මේ ජීවිතය තුළ කියලා. අනේ බස් එකට නැග්ගාම භික්ෂුන් වහන්සේගේ සීට් එකේ මේ කාන්තාවකුයි පිරිමි ළමයෙකුයි මේ ළමයි දෙන්න තුන්දෙනෙකුත් එක්ක කට්ටිය පවුලක් වාඩිලා ඉන්න බලනකොට මේ කන්ඩක්ටර් මහත්තයගේ නෝනයි ඒ කට්ටිය ෆැමිලි එක තමයි වාඩිලා. මට දුන්නා පිටිපැත්තේ සීට් එක ඊළඟ එක. සාමාන්‍ය අම්බරට දෙන්නේ අම්බරගේ සීට් එක මේ. ඊට පස්සේ කන්ඩක්ටර් දෙන්නේ කිරියා. හරි ඒක කොන්දොස්තර මහත්තයෙක්ව මට පිටිපැත්තේ වාඩි වෙන්න කියලා. ඉස්සරහින් කාන්තාවක් එනවා මම පිටිපැත්තේ. කවන්නේ හොඳයි කියලා මම වාඩි වුණා. ඊට පස්සේ අනෙත් හිටපු කොන්ඩක්ටර් අරයට දැන්නා. හම්දුරංග සීට් එක හම්දුරට දෙන්න ඕන. අරගෙන ඕන පස්සර දාන්න කියලා. ඊට පස්සේ ඒ දෙන්න රණ්ඩුවක් ගියානේ. දෙන්න රණ්ඩුවක් ගිහිල්ලා ඊට පස්සේ අරගොල්ල නැගිටලා මම අර සීට් එකේ වාඩි වුණා. ලෝකෙට ඒක තේරෙන්නේ නැහැ. ඒක කෙනෙකුට කොහෙන් හරි තේරෙනවා, තව කෙනෙකුට නොතේරෙනවා. ඒ දේවල් ඒව හැම තමයි. ඉතින් අපිට කමන්නේ. අපිට කමන්නේ. ඒක ඒ ඇත්තෝ කරගන්නවා. කරගන්න දේවල් ඒව හැම තමයි. දැන් අපි උනත් දැකලා ඉන්න සමහරලාට අපිට හිතක් බොරුවක් වංචාවක් කරනකොට අපි ඒකට කරන්න ඉඩ දුන්නොත් එහෙම ඒක තමයි මනුස්සර දෙන ලොකුම දඬුවම. වලක්වන්න පුළුවන් නම් අපි පැහැදිලි කරලා දීලා ඒක වලක්ව ගන්නවා. නමුත් පුජ්‍යලයා විසින් මේ දේ කළොත් එහෙම කළොත් එහෙමයි මිනිස්සයට මේක හානි කරන දායකයි. පීඩාකාරී. විනාශකාරී. බලයක් බවට ඒක පරිවර්තනය වෙනවම තමයි. ඒක මම බලලා තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ ඒ නිවැරදි සිතකට නිවැරදි පුජ්‍යලයකට කරන චෝදනාව කරන අපහාසය උඩු සුළඟට දාන වැලි වගේ කියලා කියනවා. ඒක ආයි ඇවිල්ලා තමන්ගේ මූණෙමයි වදින්නේ කියනවා. ඒ උදාහරණයක් ඒක දක්වන්නේ. ඒ කියන්නේ එයාට මේකේ පීඩනය දනවනවා. පීඩනය දනවනවා. තමන් නිතර මහන්න තමන්ගේ හිතෙන් ඇයි මට මේ සද්ධර්මය අවබෝධ කරගන්න බැරි ඇයි? මොකද්ද බාධා? මොකද්ද ගැටලුව? ආ? ඔව් ඉතින් මට හිතන්න තමයි. එයා කරන්න දෙයක් නැහැ. ඕක තමයි තියෙන්නේ. ගොඩාක් අයට තියෙන්නේ ඕක තමයි. දැන් දුප්පත් අය කියන්නෙම කෝ අපි එච්චර පිං කළා නැහනේ. ආ පව් කළා කර්මේ. කර්මෙ නෙමේ නිර්මාණශීලී ශක්තිය සහ උත්සාහය නැතිකම. මෝඩයාට අඩුපාඩුකම් ගොඩක් ඇත. ඥානවන්තයාට කරන්නට වැඩ ගොඩක් ඇත. සුදු මහත්තයෙක් නිවාඩු ගාලේට භාවනා කරන්න ඇවිල්ලා මේ මිනිස්සයා මේ ස්වභාවික සම්පත් වලින් කාමර දෙකයි බාත්รูම් එකයි සහිත කොටියක් හැදුවා. ස්වභාවික සම්පත් වලින් මේ ලංකාවේ තියෙන ස්වභාවික සම්පත් වලින් මේ මිනිස්සේ බාත්รูම් එක ටයිල් කරලා තිබ්බා. හරි බලනකොට මේ ටයිල් අල්ලලා වීසි කරලා දානවනේ කැලි කැලි කොට ඒ කැලි ටික අරන් ඇවිල්ලා මේ අල්ලලා කොමන්ඩ් එක දිරලා අල්ලලා අර කැඩිලා පොඩ්ඩක් විශේෂ එකක් මේ මිනිස්සේ ගෙනල්ලා ඒක ලස්සනට ආයව දානේ වලවල කොමන්ඩ් එක දෙන්නා. එතකොට අපේ මිනිස්සෙක් හදන්න ගියොත් ලක්ෂ දෙකමාරක් තුනක් යනවා. මේ කුටිය හදන්න ලස්සනට හදලා විසිතුරු කුටු හදලා විසිතුරු ඇඳක් හදලා ඒ විදියම් මදි අර උණ බට්ට වලින් හෙල්ලෙන මිනි ගෙඩියකුත් හදලා ඉස්සරහා ඉල්ලලා ලස්සනට තියෙනවා. ඉතින් අපේ මිනිස්සෙකුට ඕන තැනක ඕක කරගන්න බැරිද? ඒ මිනිස්සයා අමුතු වෙලාවක් ගියම්මේ නේ අර අනිත් අය යෝගී ව්‍යායාම කරන වෙලාවට ඒ මිනිස්සයා කරේ අර කුටිය හදන එක. ව්‍යායාම කාලේ කුටිය හැදුවා. ඈත තියෙන ගල් ගෙඩි කර තියන් එනවා දානවා හදනවා. ගෙනල්ලා ඔය වීසි කර අලුතෙන් ගස් කපන්නෙත් නෑ එයා. එයා වැටිච්ච ඉති අතු අරගෙන එනවා. සමහර මිනිස්සු ඉතින් උදව්ත් කරනවා එයාට මේ ආමාවක ගිනිල්ලම දෙන්නම් අපි කියලා. ඉතින් උදව් කරනවා. ඒ වගේ තමා තුළට නිර්මාණශීලී බුද්ධියක් තියෙනවා නම් වීරියක් තියෙනවා නම් ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. ඒසා කර්මයට දෙවියන්ට ජීවිතේ බාර දෙන අය පුදුමාකාර විදිහේ කම්මැලි ටිකක්. පිනට ජීවිතයට කර්මයට බාර දෙන්න එපා. හැබැයි ජීවිතයේ වෙන ඕනම දෙයක් හොඳටයි සිද්ධ වෙන්නේ කියලා බාර ගන්න පුළුවන් මානසිකත්වයේ හිටියාම කවදාවත් නරකක් වෙන්නේ නැහැ. ඒ ජීවිතයේ වෙන සිද්ධි ඔක්කොම හොඳටනේ. ජීවිතයේ වෙන ඕනම සිද්ධිය හොඳටයි කියලා හිතනවා නම් මන්රම් පෙළලා තියෙන හොඳට කියලා මම අවසානයේ දක්වාම හිතන්නේ ජීවිතේ සිදුවෙන ඕනම සිදුවීමක් හොඳටේ කියලා. එතකොට මේ මිනිස්සුන්ට වරදක් සිද්ධ වෙන්නේ නැහැ ජීවිතේ. හිසරා සීට් එක හම්බුණා. ඒකත් හොඳයි. පිටිපස්සේ සීට් එක හම්බුණා. ඒකත් හොඳයි. පස්සේ ගනතර කරන්න නැතුව ගියා. ඒකත් හොඳයි. අමල්ලන්ට ওই බස් එකේ ගිහිල්ලා හැප්පෙන්නත් කොහොමෝ කරේ. ඒකත් හොඳයි. ඈ වරදක් නැහැ. එහෙම වෙච්ච එකත් හොඳයි. හොඳයි.
ගොඩක් කල් ගන්නනේ.
ඈ?
ඒකෙන් කල් ගන්න එක මම මුලින්ම ගොඩක් කල් යන එක.
හ්ම්.
ඒක
එක කල් යන එක ආදාද දහම අප්‍රමාදය කියන එක බුදුහාමුදුරුවෝ අගය කළානේ. එතකොට සීදාත් ධර්මයේ Tamanට තියෙන්නේ තමා තුලින්ම අවබෝධ කරගන්නනේ තියෙන්නේ. එතකොට මේ අවබෝධ ප්‍රමාණය කොතනද? තවම අවබෝධ කරගත යුත්තේ මොකද්ද? මා තුළ තියෙන සංයෝජන මොනවාද? නැති සංයෝජන මොනවාද? මගේ ජීවිතේට යම් යම් දේවල් දැනෙන්නේ කොයි විදියටද? මේ විදිහේ මානසිකත්වයක් තුළ මේ විදිහේ මානසිකත්වයක් තුළ කොහොමද දැනෙන්නේ? මා සිටිය යුතු මානසිකත්වය මොකද්ද කියලා තමන්ම තමන් පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂාවකට ලක් කරනවා. වඩුවෙක් පුටුවක් හදනකොට වගේ එයා මේ අතින් බලනවානේ, මෙහි මැද බලනවා, හරහාට බලනවා, අරේ බලනවා, මේ බලනවා, අත අත ගාගෙන මෙහිම ගිහිල්ලා බලනවා, අඩි රූලක් තියලා බලනවානේ, ඇදත බලනවා. ඉතින් ඒ වගේ තමන්ගේ හිතෙත් බලන්න. ඉතින් අර බුදුහාමුදුරෝ කර ධම්මපද ගාථාව කිව්වේ අර හි යක් කෙලින් කරලා හදනවා වගේ කියලා. එයා හරියට ඒක නූලට දශමයේ හිය කෙලින් හදනවා. හි වඩුව ඒ වගේ තමන්ගේ හිතෙත් තමන් අර වගේ බලන්න. බැලුවාම තමන්ට ඇද අහු වෙනවා. ඇද ඇහුවාම යතු ගන්න. යතු ගන්නවා කියලා කියන්නේ ඒ ඒ ඒ දේ ඒ දුෂ්‍ය මායාව ඒ කෝණේ තියෙන අවිද්‍යාව වැරද්ද නැති කරන්න ඊට අදාළ දේ එතෙන්ට හේතු ගන්නන්න ගෙනල්ලා. මනසින් එතෙන්ට කියලා දෙන්න. ඒක තමයි බුද්ධිමත් ක්‍රියාදහමයි කියලා කියන්නේ. ඒක තමයි ඥානාන්විත වැඩපිළිවෙල කියලා කියන්නේ. ඊට පස්සේ ඒ දේ සිතෙන් අපිට සෝදා පවිත්‍ර කරන්න පුළුවන්. අපි ගෙවල් සෝදනවා, මොප් කරනවා, ක්ලීන් කරනවානේ. ඉතින් ඒ වගේ අපිත් සිතේ කරගන්න පුළුවන්. එතකොට මන් තුල අපි බලන්නේ නිකම් මමෙක් හැටියට ක්ලීන් කරගෙන ඉන්නව නෙමෙයි, අපි මමත්වයත් ඉවත් කරනවා. විශේෂයෙන් මමත්වයක් ඉවත් කරනවා. එතකොට මා තුල මමත්වයක් නැහැ කියලා මට දැනෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. එතකොට මමත්වයක් තියෙනවා නම් කොහොමද දැනෙන්නේ, මමත්වයක් නැත්තම් කොහොමද දැනෙන්නේ කියලා අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. මමත්වයක් දැනුම් කෙනාට හැමතිස්සෙම තියෙනවා. මං ආයාසයෙන් ඉන්නේ, උහුලගෙන ඉන්නේ, දරාගෙන ඉන්නේ, කරත්තයක් ඇදගෙන යනවා වගේ යංගිසි බරක් දැනෙනවා. ඒ වගේම මගේ ශරීරයේ පොළව මතින් හාල් ගෝණියක් තිබ්බා වගේ තියෙන්නේ දෙයක් කියලා මමත්වයක් තියෙන කෙනාට දනවන ওই විදිහට තව ගොඩාක් ආකාරවල වලට දැනෙනවා. එතකොට තමන් තුළ මමත්වයක් තියෙනවා නම් ඒ මමත්වයෙන් තමන් නිදහස් වෙන්න ඕන. කිසිදු බැඳීමකට නැති දර්ශනයක් තුලින් මම මගේ මනස පවත්තන ගුණයට මම පාත්‍ර වෙන්න ඕන කියලා බලන්න ඕන. ලොකු ක්ලේශ නැති වුණාට පස්සේ කුඩා ක්ලේශ තියෙනකොට ඒක එච්චර දැනෙන්නේ නැහැ. දැන් අපි මේ වීදුරුවක වුණත් ලොකු ටික ඔක්කොම සෝදලා මේවා කළාට ඒක ආව ඇඟිලි පිංගමක් ඒවා මේවා තියෙනවා. ඒවා ටිකක් බලන්න පුළුවන් ලයිට් එකකට ඇල්ලුවාම. අපි ඒක ලයිට් හොඳටම පිරිසුදු කරන කෙනෙක් නැහැ. ඒක ලයිට් එකකට අල්ලලා ඒවා ලස්සනට මොබ් ගැල්ලා මේ පිරිසුදු කරලා තියෙනවා. ඒ වගේ අපේ ජීවිතෙත් තියෙන දේවල්, සියුම් දේවල් සියුම් ආකාරයට පරීක්ෂා කරලා බැලුවහම අපිට අර කුඩා කුඩා දේවලුත් පේනවා. එතකොට අපි බලන්න ඕන අපිට ඒවත් අපේ අධ්‍යාත්මික නිදහසට තත්ත්වයක් නම් මේ බාහිර දේවල් වලින් එහෙ මෙහෙ කරන්න යන්න එපා, වෙනස් කරන්න යන්න එපා. අධ්‍යාත්මය තුලින් තමන් අර සම්මයක් දර්ශනයට, සම්මයක් ඥානයට තමන් ස්ථාවරවම පාත්‍ර වෙන්න පිහිටුවා ගන්න. විතරාගී, විත මොහ, විත දෝෂ කියන ගුණයකින් යුක්තව අශේෂ විරාග නිරෝධ ශේෂයක්වත් නැති දර්ශනයක් තුල දැන් ඔබ අහගෙන සිටියොත් එහෙම ඔබට මෙතෙක් කාලයක් අහපු දර්ශනය තුළින් ඔබට පැහැදිලි වෙනවද ආනන්ද හාමුදුරන්ගේ දෘෂ්ටිය මොකක්ද කියලා? ඔබට ඔබ හරියට හුඟකන් දුන්නා නම් තේරෙනවා, හොඳට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ ළඟ දෘෂ්ටියක් මට තාම අහුන්නේ නැහැ කියලා. දෘෂ්ටියක් අහුන්නේ නැහැ කියලා. අතරම දෘෂ්ටියක් නැහැ. ඕන තරම් අහන්න. ඔය දේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ආව බ්‍රාහ්මණෙක් වැරද්දක් හොයන්න. ඒ කියන්නේ අර වගේ දෘෂ්ටියක් හොයන්න. මේ භෞතික වැරද්දක් නෙමෙයි. භෞතික හිමින් ඇවිදින හොඳ, හිමින් කනවද බොනවද කියන එක නෙමෙයි හොයන්න. ඒ ආවේ මෙයාගේ දෘෂ්ටිය මොකද්ද කියලා හොයන්න. අවසානයේ යාට තේරුණා මේ බුදුරජාණන් වහන්සේ කිසිම දෘෂ්ටිගත කෙනෙක් නෙමෙයි. දිට්ටි විසුද්ධිය කියලා අපි පාවිච්චි කරන්නේ. දෘෂ්ටි නෑ, දෘෂ්ටි සෝදා හරිනවා, පවිත්‍ර කරන. කිසිම දෘෂ්ටියක පිහිටන්න ඕනේ නෑ. නමුත් ඒක වචනෙට බර කළාම ඒකම දෘෂ්ටියක් වෙනවා, මතක තියාගන්න. ඒ නිසා ඒක අපි වචනෙට බර කරලා ගන්න නැතුව ගන්න, එතකොට හරි. නැත්තම් කිසිම දෘෂ්ටියක් ඕනේ නැහැ කියලා ඒකම දෘෂ්ටියක් කරගන්නවා වචනෙට බර වුණොත්. එහෙමොත් එයා ශූන්‍යවාදී කෙනෙක් බවට පත් වෙනවා. දැන් පැහැදිලිනේ අර වචනෙන් වැරදි මතයක් ගොඩ නැගෙන එක තවත් වචනයක් යොදලා මම පිරිසුදු කළා. පිරිසුදු කළා. ඊට පස්සේ අපේ හිත, අපේ ඥානය හරිම සෞම්‍ය තැනකින් පවතින ගොඩ නැගින්න දර්ශනීය වෙන්න පටන් ගන්නවා. එහෙනම් අද වැඩසටහන අපි අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.